අද 2023 මැයි මාසයේ 7 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මාලාවේ 138 වන වැඩසටහනටයි අප සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණ වනයෙන් සහභාගී වන නම කියන අවසරයි හෝමාගම ධම්මකුසල ස්වාමින් වහන්සේ පාද නමස්කාර කොට මේ වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සහභාගී වන අනිකුත් ස්වාමින් වහන්සේලාත් මෑණිවරුනුත් පාද නමස්කාර කොට පිළිගන්නවා. වැඩසටහන සම්බන්ධ වන ඔබ සියලු දෙනාවත් ඉතාමත් ගෞරවයෙන් වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනේ යොමුව පිළිබඳ අදහසක් ඉදිරිපත් කරොත් මුලින්ම තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමටත් අවස්ථාවක් දීමට බලාපොරොත්තු වෙනවා. ඉන් අනතුරුව පුණ්‍යානුමෝදනාවෙන් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ ප්‍රථම අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝ සුඛං දුක්ඛතෝ අද්ද දුක්ඛ මද්දුක්ඛි සල්ලතෝ අදුක්ඛම සුඛං සන්තං අදක්ඛීතං අනිච්ඡතෝ සවේ සම්මදස් සම්මද්දසෝ බිකු යතෝ තත් විමුච්ඡති අභිඤ්ඤාවෝසිතෝ සන්තෝ සවේ යෝගාතිගෝ මුනීති.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙලෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි මේ ජීවිතය ගත කරනකොට නොයෙකුත් දේවල් අත්දකිනවා, නොයෙකුත් දේවල් විඳිනවා. එතකොට අනේ යම්කිසි විදියක විඳීම් අපි සිද්ධ කරනවා. අනේ විඳීම් මත පදනම් වෙලා තමයි අපේ මතක ගොඩ නැගෙන්නේ. එතකොට මෙන්න මෙහෙම දෙයක් සැප විඳීමක්, හොඳ අලංකාර ආකර්ෂණීය විඳීමක් මං විඳා කියලා ඔන විදියට මතකයක් ගොඩ නැගෙනවා. මේ විදිහේ ස්වභාවයක් අපි තුල තියෙනවා. නැවත නැවත විවිධ දේවල් අපි විඳිනවා, අත්දකිනවා. ඒ අත්දකින මූලික ආකාර කීපයක් තියෙනවා. ඒ මූලික ආකාර පිටිපස්සේ සැඟවිච්ච යම්කිසි ස්වභාවයකුත් තියෙනවා. එතකොට මෙන්න මේ වේදහිතයක් විඳීමක් ගැන කතා කරනකොට අන්න මේ විඳින්නෙක් පිළිබඳ අදහසකුත් මතුවෙලා එනවා. විඳි වේදනාවක් වගේම විඳින්නෙක් පිළිබඳ අදහසකුත් මතුවෙලා එනවා. අන්න භාග්‍යවතුන් වහන්සේ මෙන්න මේ කතාව පිටිපස්සේ, මේ විඳීම් පිටිපස්සේ තියෙන ධර්මතාවය අපිට ගෙනහැර දක්වන්න උත්සාහ ගන්නවා. ඉතින් අපි හිතමු යම් කිසි ඕනම දෙයක් විඳින ආකාර තුනක් පිළිබඳ අත්දැකීමක් නැත්නම් මතක් කිරීමක් මේ ධර්මයේ තියෙනවා. ඉතින් අපි හිතමු මේ වේදනාව කියන්නේ මොකද්ද, වේදනාව මොන අර්ථෙන්ද වේදනාව කියලා යෙදෙන්නේ කියලා ඔන්නම ප්‍රශ්න කළා කියනවා. මෙන්න මේ කෙනෙක් විඳිනවා කියන අර්ථෙන් වේදනාවයි සඳහන් වෙනවා. ඊළඟට විඳිනවා මොන විදිහටද? අන සුඛ දුක් නොදුක් නොසුව ඔන්න ඔය ආකාර තුනකින් විඳීමක් වේදහිතයක් සිද්ධ කරනවා. නන්න සුඛාකාරයෙන් සැප වේදනාවක් විදිහට විඳීමක් සිද්ධ වෙනවා. දුක්ඛාකාරයෙන් දුක් වේදනාවක් විදිහට විඳීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ තව එකක් සඳහන් කරන නොදුක් නොසුව. දුකක් නැති සැපත් නැති විඳීමකුත් තියෙනවා. ඒ විදිහේ විඳීමකුත් තියෙනවා. අන උපේක්ෂාවක් කියලාත් සඳහන් කරනවා. උපේක්ෂා වේදනාව කියලා. එතකොට ඔන්න ඔය විදිහේ විඳින් જાති තුනක් තියෙනවා. ඊට පස්සේ මෙහෙම හිතමු, දැන් මේ විදිහේ විඳින් විඳින කෙනෙක් අන්න මොකද වෙන්නේ? අපි හිතමු සැප වේදනාවක් විඳා, සුඛ වේදනාවක් විඳා. අර විදිහට එහෙම වේදනාවක් විඳහම මෙතනත්තා මේක පිළිබඳ යම්කිසි බැඳීමක්, මේක නැවත නැවත හොයාගෙන යාමක්, මේක හඹාගෙන යාමක් වගේ ස්වභාවයක් මෙතනත්තා පිටිපස්සේ ගමන් කරනවා නැත්නම් මේ තැනැත්තා තුළ මතුවෙලා එනවා. ඒක නිසා කියන මේ සැක මේ සැප වේදනාව පිටිපස්සේ තියෙනවා රාග අනුසයක්. මේක නැවත නැවත විඳින්න ඕනේ, ලං කර ගන්න ඕනේ, මේ විදිහේ කෑමක් කෑවා ආපහු කන්න ඕනේ කියන අදහස ඒ මතක ගොනු වෙලා එනවා, ඒවා මතුවෙලා එනවා. අන්න ඒ විදිහේ ස්වභාවයක් සහිතයි අපි. ඊළඟට දෙවනුව අපි හිතමු දුක් සහිත දුක් වේදනාවක් වින්දා. මේ විදිහ අපහසු අමාරු තත්ත්වයක් අමතු වෙලා ආවා. ඒ විදිහේ විඳීමක් සිද්ධ වුණා. අන්න මොකද වෙන්නේ? මේක පිටිපස්සේ පටිඝානුසයක්. එහෙම නැත්නම් මේකට ද්වේෂයක්, මේක නැවත එපා, මේ විදිහේ දුක් වේදනාවට එන්න එපා කියලා හටන් කිරිලක් මේ තැනත තුල මතු වෙලා එනවා. ඔකට බොහෝ දුරට බලපානවා. අන්න මතකය බොහෝ බලපෑමක් සිද්ධ කරනවා. මතකය නැත්තම් ඔවා එච්චර අදාළ නැහැ. නමුත් අන්න මතක් වෙනවානේ මෙහෙම දෙයක් වින්දා, මෙහෙම දෙයක් සිද්ධ වුණා කියලා. අන්න මේ මතකේ මත පදනම් වෙලා මෙතනත්තා නැවත නැවත අඹාගෙන යාමක්, එහෙම නැත්තම් ප්‍රතික්ෂේප කිරීමක්, අර විදියට රාගානුසයක්, එහෙම නැත්තම් පටිඝානුසයක්, මේ වේදනා වේදහිත පිටිපස්සේ තියෙනවා. එතනින් නැවතින්නේත් නැහැ. ඊට පස්සේ නොදුක් නොසුව මේ විදිහේ සැපත් නැති දුකත් නැති වේදනා කොතෙකුත් අපි විඳිනවා. දැන් සද්ද ඇහෙනකොට බොහෝ ගණනක් සද්ද අන්න නොදැනීම ගිලිහිලා යනවා. බොහෝ ගණනක් හිතවිලි නොදැනීම ගිලිහිලා යනවා. එහෙම ඒක ආවද කියලා දන්නේ නැහැ. එහෙම ඒවට අපි අවධානය යන්නේත් නැහැ. මොකද මේකට හේතුව අන්න ඒවා අර විදිහේ නොදුක් නොසුව ස්වභාව සහිතයි. ඒවා එහෙම අපිව කුප්පන්නේ නැහැ. කුප්පන්න නම් එන්න ඕනේ අර විදිහේ සැපක් දුකක්. මේ දෙකෙන් තමයි කිපෙන්නේ. කිපෙනවා කියන්නේ කොහොමද? එක්කෝ ඇලිලා කිපෙනවා, නැත්නම් එපා කියලා එරෙහි වෙලා කිපෙනවා. මොන විදිහේ ස්වභාවයක් තියෙනවා. ඒකට අර නොදුක් නොසුව වේදනා කොතෙකුත් අපි වැඩියම අත්දකින්න එක තමයි. හැබැයි ඒකට අපි ඇහැ වහනවා. අන්න කියනවා අවිජ්ජා අනුසයක්. මේක පිටිපස්සේ තියෙනවා. මේකට නොදැනුවත් මේකට අවදි නෑ මේ තැනැත්තා කියලා නොයි විදිහේ වේදහිත තුනක්, විඳීම් තුනක්. ඒ විඳීම් තුන පිටිපස්සේ තියෙන කොකු තුනක් පිළිබඳ කතාවක් භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා, දේශනා කරනවා. ඉතින් ඒක සාමාන්‍ය හුරු පුරුදු දේශනාව. ඒක අපි අහලා පුරුදු දේශනාව. නමුත් අද මේ ඉදිරියෙන් තියාගත්ත ගාථාව, එහෙම නැත්නම් ගාථා දෙක අරගත්තොත් ඒකේ තියෙන්නේ මෙන්න මේ වේදහිත පැහැදිලි කිරීම මත පදනම් වෙලා එතනින් එහාට කොහොමද මේ ආකාර වේදහිත වලින් මිදිලා යන්නේ, මේ ආකාර වේදහිත වලින් මිදෙන ප්‍රතිපදාව මොකක්ද කියන පැහැදිලි කිරීම තමයි මෙතනදී ඉදිරිපත් කරන්නේ. ඉතින් අපි බලමු යම් යම් ආකාරයකට පමණට මේක පැහැදිලි කරගන්න කොහොමද පුළුවන් කියලා. ඉතින් ප්‍රකාශ කරනවා යෝසුකං දුක්ඛතෝ අද්ද දුක්ඛ මද්දක්ඛි සල්ලතෝ. යමෙක් මේ සුඛ වේදනාව, යෝසුකං මේ සුඛ වේදනාව දුක් වශයෙන් දුටීද දකීද කියලා ප්‍රකාශ කරනවා මුලින්ම. ඒතර කෙනෙක්ට හිතෙන්න පුළුවන් කොහොමද යකෝ මේ සුඛ වේදනාව ඇතුලේ දුකක් තියෙන්නේ කියලා. ඒ විදිහ අදහසක් අපිට ක්ෂණිකව මතුවෙලා එනවා. අපි හිතන්නේ මේ දුක තියෙන්නේ දුකේ තමයි. දුක තියෙන්නේ දුකේ තමයි. මේ සැප විතරක් කෑල්ල ඉතුරු කරගෙන දුක් කෑල්ල විතරක් අයින් කරගන්න පුළුවන් නම් සෝක් කියලා මොන කල්පනා කරනවා. බටහිරේ ඉන්න භෞතිකවාදීන් එහෙම ඔන්න ඔය අර්ථෙන් තමයි යන්නේ. මේ දුක් කෑල්ල අයින් කරන්න ඕනේ, සැප කෑල්ල ඉතුරු කරගන්න ඕනේ. මේක තමයි ක්‍රමවේදේ කියලා මොන විදිහේ අදහසක්, මොන විදිහේ ස්වභාවයක් තියෙනවා. එතකොට මේකේ අවුල තියෙන්නේ මොකද්ද? මේක මේ එකිනෙකට සම්බන්ධයි මේ දෙක. හරියට නිකන් වේදනාව කියන දේ ධන පැත්තට ඍණ පැත්තට ගමන් කරනවා කියලා හිතමුකෝ. අන ධන ඍණ පැති දෙක ස්වභාවය තමයි මේ දුක සැප කියන්නේ. එතකොට අන යම් කෙසේ දියක ධන පැත්තට ගියාද ඒක අඩු වෙනකොට එතන දුකක් තියෙනවා. සැපක් වින්දාද ඒ සැප නැති වෙලා යනකොට දුකක් තියෙනවා. යහළු මිත්‍රෙක් තමුන්ට ප්‍රිය කෙනෙක් ඉඳියද එයා දුරස් වෙලා යනකොට දුකක් තියෙනවා. යම් දෙයක් ලං කරගත්තද ඒ ලං කරගත දේ බිඳිලා යනකොට දුකක් තියෙනවා. ඒකනේ අර කියන්නේ නිකන් සින්දුවටත් කියන්නේ බිඳුණු පසු ආමතක කළ නොහැකි නම් සිතින් බිඳෙන බඳුන් කොමකට දැකගම් දාදරින් කියලා. মানে බිඳුණාට පස්සේ හිත වේදනයි. ඉතින් ඔක්කොම බිඳෙන බඳුන් තමයි. නොබිඳෙන බඳුන් නෑ එකක්වත්. දැනටම බිඳිලා වගේ තමයි. බිඳිලා නෑ. ඒ වුණාට දැනටම බිඳිලා කියන අදහසෙන් ඉඳීම වටිනව. මොකද ඕක කවදා හරි කැඩිලා බිඳිලා යනවා. අනේ එදාට අර විදිහේ ලං කර ගැනීම නිසාම වෙහසක් පීඩාවක් මතුවෙලා එනවා. මේ විදිහේ ආතතියක් මතුවෙලා එනවා. ඝර්ෂණයක් මතුවෙලා එනවා. අන්න අර ලං කර ගැනීමේ ප්‍රතිඵලයක් විදිහටම තමයි ඒක එන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ කියන මෙන්න මේ සුඛ වේදනාව දුක් වශයෙන් දකිද යමෙක්. අනේ එහෙම කිව්ව ගමන් අපිට නිකන් පොඩ්ඩක් අවුල් යනවා වගේ. කොහොමද මේ සුඛේ දුක තියෙන්නේ කියලා. මේ විදිහේ ස්වභාවයක් මතුවෙලා එනවා. දැන් පහුගිය දවසක කෙනෙක් තමුන්ගේ අත්දැකීමක් වார்த்தාවක් ඉදිරිපත් කරනවා. මේ වෙහෙස පීඩා අමාරු අපහසු අවස්ථාවලදී සිහිය පීටවපු විදිහක් ගැන. එයා කියනවා මට මේ විදිහට දුක හිතුන වෙලාවට, මේ විදිහට හිත ඇවිසුන වෙලාවට, මේ විදිහට වටපිටාවේ මං අකමැති දේවල් සිදු වෙන වෙලාවට, තරහ ගිය වෙලාවට, මෙන්න මේ වගේ වෙලාවට මේ විදිහට තමයි මට දැනුනේ. මේ විදිහට තමයි මගේ සිහිය මං පිහිටව ගත්තේ. අමාරුවෙන් නමුත් මේ විදිහේ උත්සාහයක් මං කරා කියලා අනේ එයා ප්‍රකාශ කරනවා. එතකොට මේ දුකෙන් නම් අත් මිදෙන්න ඕනේ, මේ වෙහෙසෙන් නම් අත් මිදෙන්න ඕනේ කියන එක ගන්න හරි පහසුයි. ඒක එච්චර අමාරු නෑ. නමුත් කවුරුත් කියන්නේ නැහැ මම මේ සැපෙනුත් අත් මිදෙන්න ඕනේ කියලා. සැප වෙලාවකදී මෙන්න මෙහෙමයි මට දැනුනේ කියලා කමටන් වார்த்தාවක ලේසින් ඉදිරිපත් වෙන්නේ නැහෙනි. මොකද ඒ කැලට පෙරේතකමක් තියෙනවා. ඒ කැල හොරාට අර මේ පිඟානේ තියාගන්න ඕනේ. අනිත් ටික තමයි විසි කරන්න හදාන්නේ. නමුත් මේ ක්‍රියාවලිය තුලින්ම අහුවෙලා ඉවරයි. අහුවෙලා ඉවරයි. අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අන්න අර සැප වෙලාවක, සතුටු වෙලාවක, හොඳ ජොලියෙන් ඉන්න වෙලාවක, ඒ වෙලාවක අපිට ඝර්ෂණයක් දැනෙන්නේ නැහෙනි. ඒ වෙලාවක අපිට හිතෙන්නේ නැහැ මේ ප්‍රතිපදාව අවශ්‍යයි කියලා. ඒ වෙලාවට හොඳයි. අන දුකක් ආව ගමන් කල්පනා වෙනවා, බුදුන් මතක් වෙනවා, ධර්මයේ මතක් වෙනවා, සතිය මතක් වෙනවා. ඔන්න ඉතින් උත්සාහ කරනවා. නමුත් අර පාටි දාන වෙලාවේදී, ජොලි කරන වෙලාවේදී, අර සතුටෙන් පිනා ගිහිල්ලා ඉන්න වෙලාවේදී මේ වෙලාවට අදාළ නැහැ. මේ වෙලාවට අදාළ නැහැ. නමුත් ඇහැරලා පොඩ්ඩක් බැලුවොත් මෙන්න මේ සැප කියන දේ වෙනස් වෙලා යනකොට, විකෘතියක් බවට පත් වෙලා යනකොට කොහොම දුකක් ඒ තුල තියෙනවද, කොහොම වෙහෙසක් ඒ තුල තියෙනවද කියලා දැක ගන්න පුළුවන් ඒ බලන කෙනාට. ඒකයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ මේ යමෙක් මේ සුඛ වේදනාව දුක් වශයෙන් දකීද, ඒක තුල දුකක් තියෙනවා. ඒ දුක සියුම්. ඒක පේන්නේ නැහැ ඒක පාට. දැන් තරුණ වයසේ ඉන්න යම් කිසි දරුවෙක් එයා ප්‍රකාශ කරන එයාගේ අත්දැකීමක්. එයා කියනවා මේ YouTube videos බලන්න හිතෙනවා. විතර බලන්න හිතෙනවා. මෙහෙම බලන්න හිතෙන වෙලාවට හරි ආසයි. ඒක මතක් කර කර ඒක ලං කරගත්තා නම් කියලා යම් කිසි විදියක ආකර්ෂණයක් ඇදීමක් ඇති වෙලා මතුවලා එනවා. නමුත් බලන වෙලාවට තේරෙනවා මේක මහා එපා කරපු දෙයක්, මේක මහා වෙහෙස දෙයක්, මේක එච්චර වැඩක් නෑ වගේ, මේක එච්චර තෘප්තියක් නෑ වගේ කියලා අන්න ඒ තැනත්තා ප්‍රකාශ කරනවා. අර විදියට පෙරේතකමක් තියෙනවා. පෙරේතකම ඔසේ ගිහිල්ලා වැඩේ කරනකොට ඒ කියන තරම් දෙයක් නෑ ඕකේ. අර නිකන් කරපු මෝඩකමට වගේ. ඉතින් ඔන්න YouTube එකේ හිට මෙහෙට ගමන් කර කර ඉන්නවා. ඔය විදිහේ දෙයක් දැක ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහේ ස්වභාවයක් තමයි සැප වේදනාව පිටිපස්සේ තියෙන්නේ. හැබැයි අපි ඒකට අවදි වෙන්නේ නෑනේ. පොඩ්ඩක් විමසලා බලන්නේ නෑනේ. ඒ විලායෙදී එකේ මුලා වීමක් නේ සිද්ධ කරන්නේ. අන්න පොඩ්ඩක් විමසලා බලන්න. ඉතින් හැබැයි ඒක දකින්න බෑ YouTube ඔය කියන පෙරේතකම වලක්වගෙන ඉඳියත්. පෙරේතකමක් තියෙන වලක්වගෙන ඉන්න. එතකොට පෙරේතකමම එහෙම එහෙම තැරැන්දි තැරැන්දි තියෙනවනේ. නමුත් අන්න පොඩ්ඩක් නිය අය පෙරේතකමට ඉඩ දීලා බලන්න. අනේ එතකොට තේරෙනවා මේ සැප වේදනාව හඹාගෙන යන හැටි, ඒක පිටිපස්සේ ගමන් කරන හැටි, ඒක පිටිපස්සේ ගමන් කළා හඹාගෙන ගිහිල්ලා ඒකෙන් තෘප්තියක් නොලැබෙන හැටි දැක ගන්න පුළුවන්. ඒ විදිහේ අවදි භාවයක් ටික ටික ඇති කර ගන්න පුළුවන්. හැබැයි පහුවදාටත් ওই පෙරේතකම ආපහු ওই විදිහට මතුවලා එනවා. එදාටත් හිතෙනවා අපරාදේ මේක ගිහිල්ලා වැඩක් නැති වෙයි දන්නේ නැහැ කියලා. කොහොම හරි ගිහිල්ලා බැලුවොත් තේරෙනවා. අන්න එදාටත් අර විදිහේම යම් කිසි ඌනතාවයක් ඒ තුල දැනෙනවා. ආපහු එනවා. ඉතින් ඔන්න ওই විදිහේ පෙරේතකම් අපි තුල තියෙනවා. හැබැයි අපි තුල තියෙනවා. ඒවා විඳින්න තියෙන උනන්දු ආසාවල් අපි තුල තියෙනවා. ඒක විඳලාම බලන්න ඕනේ. ඉඩ දීලාම බලන්න ඕනේ. ආ හරි. අදත් ඉල්ලනවා. අදත් කරලා බලමු. අන්න අද දීලා බලනවා. ඉඩත් කාලා බලමු. හෙටත් ඉල්ලනවා. හෙටත් කරලා බලමු. හෙටත් ওই විදිහට යම් කිසි විදිහක ඒ ඉල්ලන දේ දීලා බලමු. ඔන්න ඒ විදිහට දවසින් දවස ටිකෙන් ටික දැක ගන්න පුළුවන් මේ සැප වේදනාවේ තියෙන දුක් ස්වභාවය. මේක හරීම නිකන් සියුම් ආකාරයකින් තමයි තියෙන්නේ. උණ භාවයක් තමයි තියෙන්නේ. ඒක අපිව පෙළනවා කියලා අපිට තේරෙන්නෙත් නෑ, දැනෙන්නෙත් නෑ සමහර විට. රටපාල ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන්නේ යමෙක් රජ කෙනෙක් මේ විදිහට මහමුහුද අන්ති කළා, මහමුහුද සීමා කළා, රටක් පාලනය කරනවා. හැබැයි මේ රජාට මුහුදෙන් එහා තියෙන කොටස ගැනත් පෙරේතකමක් ඔන්න ටික ටික මෝදු වෙලා එනවා, මතු වෙලා එනවා. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි ඔබ පිටිවස්සේ තියෙන්නේ. එතකොට ඔය වැරදි ඇබ්බැහි කියන ඒවා පොඩ්ඩක් ඒවට නිකන් ඉඩ දීලා බලන්න. හොඳට බලන්නකො කොහොමද මේක හරිද දැන් සැපද කියලා අහන්නේ. අර එහෙම අහලා බලන්නකො. එතකොට කියනවා නෑ ඉතින් එච්චරම නෑ වගේ. තව මොකද්දෝ අඩුවක් තියෙනවා වගේ කියලා කියනවා. ඔන්න ඒ විදිහ හිතක් එක තමයි අපි ගනුදෙනු කරන්නේ. එතකොට අන්න අර මේ ඇබ්බැහි එක ඉන්න මේක නිකන් මේ පණිවිඩය ආපු පමණින්, බණපදයක් ආපු පමණින්, සීලයක් පිළිබඳ අදහසක් ආව පමණින් ඔය ඔක්කොම නවත්තලා ඇබ ගහලා පොල් මුඩු ගහලා ඉඳියාම පුළුවන් නම් හොඳයි. රසෙ දින වෙහෙසයි හරි. ලොකු වෙහෙස පීඩාවක් කරගන්නවා. ඒ වෙනුවට තමුන්ගේ අර සුපුරුදු ගොංකම් ටික එහෙම්ම තියෙන දෙන්. හැබැයි තියෙන අතරේ බලන්න මේ සැප වේදනාව මේ කියන විදිහ දුක් ස්වභාවයක් මේක පිටපස්සේ තියනවාද? ඔය ලෝකේ තියනවා කියන ඉහළම සැප සම්පත්. ජී සැප කියලා අපි කියන්නේ. ආයේ වැ තියෙන ඉහළම ඒ සැප සම්පත් තියෙනවානේ. ආ ඒවා බින්දිනකොට ඔය කී විදිහ දුක් ස්වභාවයක් ඒක පිටපස්සේ තියනවාද? මේක කොහොමද මේ සැපේ උපරිම අන්තයකට ගිහිල්ලා ෂණිකව අනිත් පැත්තට මාරු වෙන්නේ කොහොමද කියලා දැක ගන්න පුළුවන්. ෂණිකව අනිත් පැත්තට දුක් ස්වභාවයකට, අර සැප වේදනාව ශීඝ්‍රයෙන් නැති වෙලා යන ස්වභාවයකට පත් වෙන්නේ කොහොමද කියලා දැක ගන්න පුළුවන්. ඔන්න ඒ විදිහේ දෙයක් තියෙනවා. අපි මොකද කරන්නේ? අපි මේක වහනවානේ. අපි මේකට අවධානයක් දෙන්නේ නැහැ. අපි මේක දිහා බලන්නේ නැහැ. ඒ වෙනුවට වෙන මොකක් හරි ඔන්න එනර්ජි ඩ්‍රින්ක් එකක්වත් බොන්න ඕනි කියලා ඔන්න නැගිටලා යනවා. නික්මිලා යනවා. ඔන්න ඒ විදිහේ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒතර මේ සැප පිටිපස්සේ දෙන දුක් කතාවක් භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් සැප වේදනා ඒ අබ්බැහි අතරේ බලන්න පුළුවනි. දැන් ඔය කියපු විදිහට ඔන්න ඉල්ලද පෙරේතකමට දුන්නා. දුන්නාට පස්සේ දැන් හරිද? එතකොට තාම නෑ. මොකද්ද ඒ තුනතාවයක් තියෙනවා. කියනවා මේව ලදුන්නා නම් තමයි ඇත්ත තමයි. හැබැයි මේ පාට එකක් නෙමෙයිනේ හම්බුනේ. ඔන්න කියනවා. ඊට පස්සේ ආ එහෙනම් ඒ පාට එකක් දුන්නොත් පස්සේ දවසක. එතකොට හරිද? ආ එතකොට තව මොකක්ද එකක් ප්‍රකාශ කරන ඔන්න විදිහේ ස්වභාවයක්, ඔන්න විදිහේ ඌනතාවයක් සහිතයි. මෙන්න මේ සැප වේදනාව. අනේ ඒක ගොඩක් වෙලාවට අපිට නොපෙනෙන සුළු ස්වභාවයක් තියෙනවා. ඒකට අපි අවධානයක් නොදෙන ස්වභාවයක් තියෙනවා. නමුත් පොඩ්ඩක් විමසලා නැවත නැවත පරීක්ෂා කරලා බලන්න වටී. විශේෂයෙන් මේ සැප වේදනාව ගැන, සුඛ වේදනාව ගැන ප්‍රකාශ කරන්න අවශ්‍යතාවය තමයි ඒ කෑල්ල අපි ඉතුරු කරගන්න හදනවා. දුකේ නම් ඉතින් දුකයි කියන එක එච්චර කියලා දෙන්න දෙයක් නැහැ. හැමෝම ඉතින් ඒක තේරෙනවානේ. ඒක ඉතින් කාට කාටත් වැඩිය දඟලන්නේ නැතුව තේරෙනවානේ. නමුත් අන්න අර සැප කෑල්ල තියාගෙන යන තමයි උත්සාහ කරන්නේ. නමුත් ඒක පිටිපස්සේ මෙන්න මේ විදිස්සියුම් ස්වභාවිකින් දුක සැඟවිලා තියෙනවා. ඒ සියුම් දුක තමයි දවසක අර මහා දුකක් බවට, හෝස් ගාලා යන දුකක් බවට පරිවර්තනය වෙලා එන්නේ. අන්න ඒ දුක මේ සුඛ වේදනා පිටිපස්ස සුඛ වේදනාව දුක් වශයෙන් දකින්න කියලා දුටීද කියලා කියන්නේ. දැක්කද මේ තැනත්තා? එම තමයි භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඊට පස්සේ දුක්ඛ මද්දක්ඛි සලතෝ, මේ දුක් වේදනාව උල්ව උලක් වශයෙන් දුටීද, දුක් වේදනාව තමුන්ගේ ඇඟේ හදවතේ ඇනිච්ච උලක් වගේ, කටුවක් උලක් යනනහම කොහොමද අනේ වගේ ස්වභාවයක් මේ දුක පිටිපස්සේ තියෙනවා. කායික දුකත් ඒ වගේම මානසික දුකත් ඔන්න විදිහේ ස්වභාව දෙකක් අපි තුල තියෙනවා. pain and suffering කියන්නේ, pain and suffering කියලා කියනවා. කායික දුකක් එන්න පුළුවන්. නමුත් ඊට වැඩිය මහ බරපතලයි අර විදිහේ මානසික දුක්. එතකොට ඔය එක එක්කෙනාගේ සයිකීස් එක ගනුදෙනු කරනකොට අන්න ටිකක් ප්‍රවේසම් වෙන්න වෙනවා. මොකද එයාගේ මානසික දුක අපි දන්නේ නැහැ. එයාගේ මානසික දුක කොහොමද කියලා අපි දන්නේ නැහැ. කායික දුක නම් සාමාන්‍යයෙන් ප්‍රමාණ කරන්න පුළුවන්. නමුත් මානසික දුක ඒ විදිහට ප්‍රමාණ කරන්න බෑ. අන්න එහෙම ස්වභාවයක් තියෙනවා. මේ උලක් කැනනවා වගේ, හටුවක් කැනනවා වගේ ස්වභාවයක් මේ දුකේ තියෙනවා. ඒක නැවත නැවත අපිව පෙළනවා, වෙහෙසට පීඩාවට පත් කරනවා. සාමාන්‍ය ඔය කටුවක් කැනුනහම එකපාරට තේරෙන්නේ නැහැනේ සමහර විට. මොකද්ද නිකන් වෙහෙසක් පීඩාවක් එනවා. පය තබන තබන වාරයට මොකද්දෝ රිදිල්ලක් එනවා. කොහොම සමහර විට දවස් දෙකක්වත් ඉන්නව වෙන්න පුළුවන්. ඉඳලා ඔන්න මොකද්ද මේ නැවත නැවත රිදෙන්නේ කියලා බැලුවොත් අන්න යම් කිසි කටුවක් උලක් ඇනිලා. අන්න ඒ වගේ ස්වභාවයක් මේ දුක් වේදනාව ඒ විදිහට දකීද කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඊළඟට කියනවා අදුක්ඛම සුඛං සන්තං අදක්ඛී තං අනිච්චයෝ අනිච්චතෝ. මෙන්න මේ සාන්ත වූ අදුක්ඛම සුඛය, නදුක් නොසුව වේදනාව, අදක්ඛිතං අනිච්චයෝ අනිච්චතෝ, මේ වේදනාව අනිත්‍ය වශයෙන් දුටීද කියලා ප්‍රකාශ කරනවා. ඔන්න ඔය කෑල්ලට එනකොට යම් කිසි විදිහක ප්‍රතිපදාවක් පිළිබඳ කතාවක් එක්ක තමයි ඔය කෑල්ල ගෙතෙන්නේ. මොකද මේ සාන්ත වූ නදුක් නසුව වේදනාව ගොඩ දෙනෙක් අල්ල ගන්නවා. ඒ කෑල්ලට පෙරේතකමක් ඇති වෙනවා. සාමාන්‍ය වැඩේට බැසගත්ත කෙනෙක්ට තියෙන ලෙඩේ තමයි ඔය. ප්‍රතිපදාවකට බැසගත්ත කෙනෙක්ට තියෙන ලෙඩේ තමයි ඔය. එයා ඉතින් කියනවා අන්න මේ හිත විවේක වෙන්නේ නැහැ, මේ විදියට පීතියෙන් පිනා ගිහිල්ලා ඉන්නේ නැහැ කියලා. ඔන්න ඔය අද භාවනාව හරි නෑ කියලා ඔන්න ඔය විදිහට චෝදනා නගනවා. එක එක දේවල් ඉදිරිපත් කරනවා. සද්ද වැඩි, මදුරුව වැඩි, කැස වැඩි කියලා ඉදිරිපත් කරනවා. මේ විදිහට මේ පිරිස් එක්ක මට බෑ, මම තනි වෙන්න ඕනේ, විවේක වෙන්න ඕනේ කියලා ඉදිරිපත් කරනවා. ඔන්න මොකද උනේ අර ප්‍රතිපදාවට බැසගත්ත කෙනෙක් මේ කෑල්ල ග්‍රහණය කරලා අල්ලනවා. අල්ලනවා ආයේ අතාරින්නේ නැති ගානට අල්ලනවා. ඔක තමයි සාමාන්‍යයෙන් ස්වභාවය. එය සමතකාරයෝ කියලා කියන්නේ. සමතකාරයෝ කියලා කියන්නේ ඒ කට්ටිය තමයි ඔය ලෙඩේ තියෙන්නේ. දැන් පාවගේ දවසක මහත්තයෙක් ඇවිල්ලා එයා කියනවා එයායි කාලයක් තිස්සේ කේන්ද්‍රික ගංගායිදියේ කෙනෙක්. ඉතින් අහුවෙච්ච වෙලාවක මං ගෝවා මෙයා ඉන්නවනේ, මෙයා එනකොට හොඳටම පිස්සු ඒ දවස්වල සමත පිස්සුවක් තියුනේ මෙයාට කියලා. ඊට පස්සේ මිනිහා ඉතින් කියනවා නෑ නෑ ස්වාමීන් වහන්සේ සමත භාවනා කරලා නෑ මම. සමත භාවනා කරන්න ගිහිල්ලා නෑ මම කියලා මේ ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරාට මොකද අර දීලා තියෙන්නේ, ලැබිලා තියෙන්නේ සමත උපදේශනේ. අන්න එතන තමයි ගැටලුව. එතන තමයි ගැටලුව අර විදියට නදුක් නොසුව වේදනාවක් අල්ලගන්න කියන උපදේශ තමයි ලැබිලා තියෙන්නේ. එහෙම තමයි කමටහන සුද්ධ වෙලා තියෙන්නේ. ඒකට සමත භාවනා කියලා විශේෂයෙන් ගිහිල්ලා කොහරි ගිහිල්ලා කරා කියන ප්‍රශ්නේ නෙමෙයි මෙතන තියෙන්නේ. කරපු දෙයට කොහොම හරි ලැබිලා තියෙන අර උපදෙස්. ඒක නිසා අන්න එතකොට ඔය ඒකාන්ත අදහසක් ගන්න එපා. මේ වෙනුවට මේ විවේක මනස බිඳෙන සුළුයි. ඒක ස්ථිරයි කිව්වොත් මේ ධර්මය අන්න එතනින්ම ප්‍රතික්ෂේප වෙනවනේ. මේ අස්ථිර ධර්මය, මේ අනිච්ච ධර්මය කොහොමද අරක විතරක් ස්ථිර කරන්නේ? එන්න ඒක තමයි භාග්‍යතුන් වහන්සේ මෙතන කියන දුක්ඛම සුඛං සන්තං අදක්ඛිතං අනිච්චයතෝ. මෙන්න මේ සාන්ත වූ කියන විශේෂණ පදය යොදනවා. මොකද අන්න ප්‍රතිපදාවට බැසගත් කෙනා අල්ලන්නේ ඕක තමයි. ඒක හරි සාන්තයි. නා මේක ඉන්න පුළුවන් ගංජා සුරුට්ටුවක් ගහගත්තාම ඉන්න පුළුවන් කියලා. ඔන්න ඉතින් ওই විදිහේ අමුතු අදහසක් මතුවලා එනවා. ඒක බින්දිනේ උන්ට ද්වේෂ කරන්න පටන් ගන්නවා. ඒක බින්දුනොත් ඔන්න කඩු පොළු අර ගන්නවා. ওই විදිහේ ස්වභාවයක් මේ තැනත තුල දකින්න පුළුවන්. අන්න ග්‍රහණය කරන හැටි ප්‍රතිපදාව දැක ගන්න පුළුවන්. එතකොට මුලදීම කලින් තියාම පොඩ්ඩක් නිකන් දෙනකොටම මේක අනිත්‍යයි කියන අදහසක් සහිතව දීම වටිනවා. කියන්නේ බාර දෙනකොට ප්‍රතිපදාව දෙනකොටම පොඩ්ඩක් කියනවා පොඩ්ඩක් ඔකේ එහෙම වෙනවා ඈ කියලා දෙන්න වටිනවා. මොකද නැත්තම් අරක ස්ථිරයි කියලා අරගත්තොත් ඒක නිත්‍යයි කියලා අරගත්තොත් අර මුකුත් නොකර කකා බිබී ඉඳපු කාලයටත් වැඩිය දැඩි දික්ටිගත ස්වභාවයක් දැඩි මමත්වයක් මතුවලා එන්න පුළුවන්. ඒකයි ඔය කොට දෙනෙට පිටපට මාරු වෙන්නේ මේ භාවනා කරන්න ගත්තට පස්සේ. මේගොල්ලෝ යනවා ලෝකෙ මට්ටම් කරන්න. ලෝකෙ මට්ටම් කරන්න යනවා. මේ විදිහට මේ මේ අඩුපාඩු වෙන්න බෑ, මේ විදිහට සද්ද ඇහෙන්න බෑ, අට්ටි කතා කරන්න බෑ කියලා. ඔය විදිහ දෙයක්. ඔය විදිහ දෙයක්. ඒදී වෙහසක් පීඩාවක් ආතතියක් මේ දැනත්ත අර ගන්නවා. මොකද අර සාන්ත වූ නොදුක් නොසුව වේදනාව. ඒ විශේෂණ පදේ යොදලාම තමයි භාග්‍යතුන් වහන්සේ කියන්නේ. නමුත් මේකත් අනිත්‍යයි. මේකත් අනිත්‍ය වශයෙන් යමෙක් දුටීද කියලා තමයි අහන්නේ. එතකොට අන්න බාර ගන්නකොටම බාර දෙනකොටම ගොඩක් කියන්න ඕනේ. මේකත් එච්චර තදේට අල්ලගන්න එපා. හුස්මක් නම් අල්ලගන්න සුදුසුයි. හැබැයි හුස්ම එච්චර තදින් ග්‍රහණය කරන්න එපා. පියවර වලට අවධානය දෙන්න සුදුසුයි. පොඩ්ඩක් පියවර වලින් පිටපැන්නට කමක් නැහැ කියලා අන්න අර විදිහට මුලින් පණිවිඩය දෙනකොටම මේක බාර දෙනකොටම මේ තැනත්තා පොඩ්ඩක් අනිච්චතෝ කියන එක නිත්‍ය නැති ස්වභාවයක් මේකේ තියෙනවා කියන එක දීලම පණිවිඩය දෙන්න පුළුවන් නම් වටිනවා. ගොඩක් කලාවට ඔය අපි කියන්නේ උපදෙස් දෙන කෙනාගේ අවුට් යන වැඩේ තමයි එයා අරක නිත්‍ය විදිහට තමයි දෙන්නේ. හුස්ම තමයි නිත්‍ය. පියවරවල දැනීම තමයි නිත්‍ය. අනිත් සියල්ල අනිත්‍යයි කියන අදහසින් දෙනවා. දුන්නට පස්සේ ගෝලේ අල්ලනවා ඒක පුදුම ග්‍රහණයකින්. එදා ඉඳලා චෝදනා. එදා ඉඳලා කොම්ප්ලේන්ට් තමයි. ඒ විදිහේ ස්වභාවයක්, ඒ විදිහේ දෙයක් මෙන්න මේ නොදුක් නොසුව වේදනාව පිටිපස්සෙත් තියෙනවා. ඒක නිසා ඒක දෙනකොට, ලබා දෙනකොට යම්කිසි ආකාරයක ක්‍රමානුකූල නිවැරදි අදහසක් සහිතව දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනා දෙයක්. ඒක ගොඩක් සුදුසු දෙයක්. ඒ විදිහේ අදහසක් දීලම දෙන්න ඕනේ. දැන් කාලයකට කලින් දරුවෙක් අන දවසක් කියනවා මම බෙඩ්ෂීට් එකක් එළුවා. නැදේ. හරි ලස්සනට පිළිවෙලට මම මේ වැඩේ කරා. සිහියෙන් හොඳට ඒ දේ සිද්ධ කරා කියලා ප්‍රකාශ කරනවා. එතන මම ඇහුවා ඒක ඉරක් ගන්න නැද්ද? බෙඩ්ෂීට් එකේ. දර කියන එක ඉරක් ගන්න නැති වෙන්න එළුවා ස්වාමීන් වහන්සේ. එහෙම එලා ගන්න මට පුළුවන් වුණා. අන මේ සිහියෙන් හොඳ අවධානයෙන් මම ඒ දේ සිද්ධ කරා කියලා ප්‍රකාශ කරන නමුත් අන මං කෝ පොඩ්ඩයි ඉරක් දෙකක් තියලා එලන්. ඉරක් දෙකක් තිබුණාට කමක් නැහැ. ඒ ඉරක් දෙකක් සිහියෙන් මාරි කමක් නැහැ තියන් කියලා අන්න කිව්වා. කිව්වාම ඔබට දැනෙන්න තියෙන මොකද්ද මේ කියන බයිලාව? මොකද්ද මේ කියන්නේ කියලා තේරෙන්නේ නැහැ. නමුත් අන්න ඉරි නැතිව මේ විදිහට එලන්න ඕනේ කියලා දැඩි අදහසක් ගත්තද අන්න මොකද වෙන්නේ? ඊට පස්සේ ඉරි තිබුණාට නිින්ද යන්නේ නැහැ. අන්න ඉරක් තිය දෙකක් තිබුණා නිින්ද යන්නේ නැහැ. රැටිස්සේ ඇහැරිලා ඉන්න වෙනවා. නැත්නම් රෑ නැගිටලා බෙස්සිට එලනවා ආපහු. ඔන්න ඔය වගේ පිස්සු තමයි තියෙන්නේ ඉතින්. උඹටම පිස්සු තද වෙන ක්‍රමේ තමයි ඕක. ඒකින්ද අන්න දෙනකොටම කියනවා මේකේ තියෙනවා අනිච්ච ස්වභාවයක්. මේක සාන්තයි තමයි. නමුත් ඕකත් වෙනස් වෙනවා. ඕකත් නිට්ටය නෑ කියන අදහසින් දෙනවා. ඒතර භාග්‍යතුන් වහන්සේ කියනවා මේ සාන්ත වූ නොදුක් නොසුව වේදනාව අනිත්‍ය වශයෙන් දුටීද යම් කෙනෙක්. ඔන්න ඉදී ප්‍රකාශ තුනක් තමයි ඉදිරිපත් කරන්නේ. යමෙක් මේ සුඛ වේදනාව දුක් වශයෙන් දුටීද, මේ සැප වේදනාව උලක් වශයෙන් දුටීද, සමා වෙන මේ සුඛ වේදනාව දුක් වශයෙන් දුටීද, මේ දුක් වේදනාව උලක් වශයෙන් දුටීද, මේ සාන්ත වූ නදුක් නොසෝ වේදනාව අනිත්‍ය වශයෙන් දුටීද, සවේ සම්මද්ද සෝ බික්කු යතෝ තත්ත විමුච්චති, යම් හේකින් ඒකාන්ත වශයෙන් මනාකොට දක්නා ලද්දා වූ සම්මද්දසෝ මනාකොට දක්නා ලද්දා වූ මේ භික්ෂුව එහෙම නැත්නම් මේ යෝගියා මේ තැනැත්තා තතෝ තත්ත විමුච්චති අන්න ඒ වේදනාවෙන් මිදෙනවා. වේදනාව කියන්නේ මොකද්ද? මෙන්න මේ කොටස් තුන මේ තුන් ආකාර වේදනාවෙන් මේ තැනැත්තා මේ භික්ෂුව මේ යෝගියා මිදෙනවා. අභිඤ්ඤා වෝසිතෝ සන්තෝ මෙන්න මේ විදිහට යම් කිසි අභිඤ්ඤාවෙන් කියලා කියමුකෝ එහෙම නැත්නම් තමුන් තුලින් මේ කී ධර්මය සාක්ෂාත් කරනවා සන්තෝ මේ සාන්ත වූ ධර්මය සාක්ෂාත් කරනවා. සවයේ යෝගාතිගෝ මුනි අන්නේ ඔහුට අන්නේ පුද්ගලයාට මේ යෝග යෝගා කරනවා කියලා කියන්නේ යෝග කෙලවර කරපු ඉක්ම වූ තැනැත්තා කියලා කියන වටිනවා. මේ කියන ප්‍රතිපදාව ඉක්ම වූ තැනැත්තා මේ යෝග කරලා අවසන් කරපු තැනැත්තා කියලා කියන්න වටිනවා කියලා ප්‍රකාශ කරනවා. එතකොට අන්න අර විදිහේ වේදනා තුනක් ගැන කියලා ඒ වේදනාවේ ස්වභාව තුනක් කියලා අනේ ඊට පස්සේ මොකද වෙන්නේ යම් කෙනෙක් ඒකාන්තයෙන් මනාකොට දක්නා ලද්දා ඌ සම්මදක් සම්ම සම්මද්දසෝ බික්කු කියලා කියන්නේ මනාකොට දක්නා ලද්දා ඌ මේ භික්ෂුතෙම එහෙම නැත්නම් මේ යෝගියා තතෝ තත්ත විමුච්චති මෙන්න මේ කී වේදනා තුනෙන්ම මිදීමක් ඇති කර ගන්නවා. ඒ මිදීම අනේ අර විදියට අභිඥාවෙන් සාක්ෂාත් කර ගන්නවා. ඒ සාන්ත වූ නිවන ලං කර ගන්නවා. අනේ මුනිතෙමට ඒකාන්තයෙන් මේ යෝග කරලා අවසන් කියන නම කියන්න වටිනවා කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඉතින් අපි බලමු ටික ටික මේ කියන කතාව යම් කිසි ආකාරයක පැහැදිලි කරගන්න. මේ දෙවනි කැලල ටිකක් ඉතින් අමුතු විදිහේ කතන්දරයක් තමයි ඔකේ තියෙන්නේ. සාමාන්‍ය දැන් ඔතන තියෙනවා ඔතනත් තියෙනවා යෝගා කියන වචනේ. සාමාන්‍ය යෝගා කුවාම මේ වෙන භූතයන්නේ දැන් කාලේ ඔළුවට එන්නේ. නමුත් ඔතන තියෙන්නේ නිකන් ධ්‍යාන වඩනවා, භාවනාවක් වඩනවා, යෝගා කරනවා කියන වගේ අර්ථයක් තමයි ඔතන ඉදිරිපත් කරන්නේ. එතකොට අපි හිතමු දැන් ඔය Zen කියන වචනේ තියෙන ඔය ඥාන යෝගා භාවනා කියන අදහස තමයි ඒවත් තියෙන්නේ. Zen කිව්වත් තියෙන්නේ ඒ විදිහ අදහසක්. ඥාන යෝගා කිව්වත් තියෙන්නේ මේ භාවනාව පිළිබඳ අදහසක් තමයි තියෙන්නේ. අනේ විදිහේ ඥාන වඩලා අවසන් කරපු කෙනෙක්. එහෙම නැත්නම් භාවනාව වඩලා අවසන් කරපු කෙනෙක්, යෝගා වඩලා අවසන් කරපු කෙනෙක්, එහෙම නැත්නම් මේ Zen වඩලා අවසන් කරපු කෙනෙක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය දැන් ඔය Zen බුද්ධ ආගමේ ඒ පුහුණුව තුළ කොටස් දෙකකට සාමාන්‍යයෙන් කැඩිලා යන ස්වභාවයක් තියෙනවා. ඒ පාසල් දෙකක් විදිහට තමයි ඒගොල්ලන් පෙන්නන්නේ. මේ විදිහේ පාසල් දෙකක් විදිහට තමයි ඒගොල්ලන් හඳුන්වන්නේ. එක කට්ටියක් ඉන්නවා සටෝ Zen කියලා. තව කට්ටියක් ඉන්නවා රින්සයි Zen කියලා. සාමාන්‍යයෙන් අපි රින්සයි කට්ටිය නම් අහලා තියෙනවා. ඒගොල්ලන්ට කියන්නේ මේ ෂණික නිවනක් පිළිබඳ අදහසක් ඉදිරිපත් කරන ඉස්කෝලේ පන්තිය මේ කියලා තමයි ඒගොල්ලන් හඳුන්වන්නේ. ඒගොල්ලොන්ගේ සාමාන්‍ය ඒගොල්ලෝ පිළිබඳ කතා කරනකොට කියනවා ක්‍රේසි විස්ඩම් කියන කතාවක්. එහෙම කියනවා මේ පිස්සු ප්‍රඥාවක් පිළිබඳ කතාවක් කියනවා. මේගොල්ලෝ කරන්නේ අමුතු අමුතු විදිහට ෂණිකව කොහොමද මේ නිවනක් සාක්ෂාත් කරගන්නේ කියන ෂණික යම් කිසි එළඹුමක් තමයි මේගොල්ලෝ ගන්නෙ. එතකොට සාමාන්‍ය ඒ සෙන් ගුරුවරු තමයි ওই ක්‍රේසි විස්ඩම් කියන්නේ මොකද්ද? පොළු අරගෙන ගෝලය පිටිපස්සේ සැරිසල්නවා. නිින්දක නිදිය ගත්තට පටාස් ගාලා ගැහුවා තමයි පුපුරන්න. ඔන්න ඔය විදිහේ ක්‍රේසි විස්ඩම් මේගොල්ලෝ ක්‍රමානුකූල ප්‍රතිපදාවක් නෙමෙයි ෂණිකව නිවනක් සාක්ෂාත් කරගන්න. ඒකම තමයි ඔය සෙන් ක්වාන්ස් කියලා තියෙන්නේ. අර එක එක කතන්දර එකපාරට අහපු ගමන් නිකන් අවුට් යන විදිහ කතන්දර තියෙන්නේ. ඩොග් ගාලා වැටුණා වගේ කතන්දර තියෙන්නේ. අන්න ඒවා ඉදිරිපත් කරන්නේ මෙන්න මේ ෂණික. ෂණිකව මේ අදහස ඉදිරිපත් කළා. අන්න මේ පැරඩොක්ස් එකක් ඉදිරිපත් කළා. මේ විදිහ අමුතු පෙහෙලිකාවක් ඉදිරිපත් කළා. මනස උඩු යටිකුරු කරනවා. අර විදියට පොළු පාරකින් පාර දෙනවා. ඒ වැඩේ අමුතුම වැඩක් තමයි ඉතින්. ඒ විදියටත් මේ යම් යම් ආචාර්යවරු අන්න තමුන්ගේ ඒ ධර්මය බෙදලා දෙන්න උත්සාහ ගන්නවා. සාමාන්‍ය ඔය මේ තේරවාදී වුණත් ඔය හොඳ භාවනා ගුරුවරු එහෙම නැත්නම් මේ විදියට මේ ප්‍රතිපදාව නිවැරදි ආකාරයෙන් පෙන්ලා දීපු කට්ටිය පිළිබඳ විස්තර සඳහන් වෙනකොට තේරෙනවා සමහර වෙලාවට මේ නිකන් මා වද දීලා වගේ නිකන් වද දීලා වගේ නිකන් මරාගෙන මැරෙන ගානට තරහ ගස්සවනෝ ආපෞෂණික තරහ ගියාද කියලා අහනවා තරහ ගියාද කියලා අහනවා ඉතින් අර මනුස්සයා කල්පනා කරනවා මොකද්ද මේ වුනේ මියාඳුරුවන් පිස්සු එක්ක හොඳනම් පිස්සු කියලා ඔන්න ඔය විදිහට තමයි ගෝලෙවට හිතෙන්නේ රාජාන් චාම්ඳුරු ගැන එහෙම එකක් තියෙනවා සුදු 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 හාමුදුරු කෙනෙක් සාමාන්‍ය සුදු කට්ටිය කියන්නේ හරි අමුතුයි හරි අමුතුයි ඒකට ඒකට නිකන් ඒකට කියන කතාව තමයි ඔය බටහිරේ තියෙන්නේ මේ සෆරින් කියන එක වැඩි ඒගොල්ලන්ගේ කියලා කියන්නේ සෆරින් කියන එක වැඩි ඉතින් පැවිදි වුණාම සෆරින් කරටියටම වදිනවායි කියලා කියනවා අර අර දේශය පිළිබඳ කතාවක් කොහොම නමුත් ඉතින් මේ සුදු හාමුදුරු කෙනෙක් පැවිදි වෙලා ඉතින් ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කියනවා ඔයා එහෙනම් ඇවිල්ලා මට උපස්ථාන කරන්නකෝ අවසර අවසර ඉතින් මේ මේ මෙහෙ උපස්ථාන කරන්න ගියාම කොහොමද මේ මෙයාගේ තරම මට උපස්ථාන කරන්න කිව්වා කියන අදහස තමයි ඔය කට්ටියට එන්නේ ඒගොල්ලන්ට එහෙම අදහසක් නැහැ වන්දනා කරනවා උපස්ථාන කරනවා කියන එක ඒගොල්ලන්ට එච්චරම අදාළ නැහැ ඉතින් අර හාමුදුරුව කොහොම හරි තදත් වෙලා කොහොම හරි අන්තිමට බාර ගන්න උපස්ථානේ මේ බලනකොට ඒ හාමුදුරුවන්ට අනුග්‍රහයට තමයි මේ උපස්ථාන කරන්න එන්න කියලා තියෙන්නේ නැතුව මේ උපස්ථානෙට කට්ටිය නැතුවවත් මොකක්වත් නෙමෙයි නමුත් අර අර ඒගොල්ලන්ගේ මානසිකත්වයට ඒක ගන්න නෑනේ. ඒ දෙමව්පියට වැඳලා පුරුද්දක් නෑ. ගුරු රෙට්ටේ වේ ගෞරවයක් කළා පුරුද්දක් නෑ. ජෝන් කියලා ඔන්න ගුරු රෙට්ටත් කතා කරන්නේ. ඉතින් එහෙමනේ හැදිලා තියෙන්නේ එහෙමනේ ට්‍රැඩිෂන් එක. ඊට උපස්ථානයක් කියන එක ගන්න අමුතුම විදිහට. එහෙම නමුත් මේ හාමුදුරුව මේ කියන හාමුදුරුව ඉතින් මේක බාර ගන්නවා. බාරගෙන ඒ උපස්ථානෙට එකතු වෙනවා. ගිහිල්ලා ඔමම ඉන්නකොට දවසක කියලා පිරිච්ච කරටි ගාවට පිරිච්ච අර උතුර ගලාගෙන යන වගේ යම් කිසි විදියක අපි කියමු පඩික්කමක් දෙනවා. ඉතින් මේ පඩික්කම ගිහිල්ලා හොදගෙන එන්න කියලා තමයි දෙන්නේ. ඉතින් හොදගෙන ආවිලා ඉවර වෙලා හොදගලා ඔක්කොම කරලා ගෙනහලා තිබ්බහම 50 ගාලා ආපෝ කියලා මේ බුලත් පිට පාරක් ගැව්වලු. බුලත් කියලා පාරක් ගැව්වලු ගහලා කිව්වලු ආපෝ හොදගෙන එන්න කියලා. ඊට පස්සේ දෙවනි පාරත් හොදගෙන ආවට පස්සේ අහනවා තරහ ගියාද? නෑ මම එහෙ ඒ රටේ ඉන්න කාලේ මම කරේ ඉස්පිරිතාලේක අර අර කොමා රෝගීන්ගේ පස්සපැත්ත පිරිසිදු කරපු එක තමයි. ඒකෙන් ඉඳන් මට තරහ ගියේ නෑ මේක එච්චර දෙයක් නෑ මට කියලා. මේ හාමුදුරු අර සුදු හාමුදුරු කියනවා. අන්න ක්‍රේසි විස්ඩම් කියන්නේ වට තමයි. එකපාරට නිකන් අවුට් යවනවා මොකද්දෝ කරනවා. ගහපු ගමන් ඒ කරපු ගමන් අර මනුස්සයාගේ සම්පූර්ණ මානසිකත්වය උඩ යටිකුරු වෙනවා තරහා ගසන උප්පරිමේට තරහා ගස්සවලා තරහා ගියාද කියලා අන්තිමට අහනවා ඔන්න විදිහේ දේවල් ඔන්න විදිහේ ස්වභාව අනේ ඒ පාසලේ මේ රින්සයි සෙන් ස්කූල් එක ගැන තමයි මේ කියන්නේ ඊට පස්සේ සටෝසෙන් කට්ටිය කියන්නේ ග්‍රැජුවල් ඒ කියන්නේ ක්‍රමානුකූල නිවනක් පිළිබඳ තමයි ඒගොල්ලන්ගේ අදහස ඒ විදිහේ ප්‍රතිපදාවක් තමයි ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ. ඒගොල්ලෝ කියනවා යම්කිසි වචනයක් යදනවා ඒගොල්ලෝ ශිකන්දාසා කියලා. ශිකන්දාසා කියලා යම්කිසි ප්‍රතිපදාවක් ගෙනහැර දක්වනවා. ඒක ගොඩාක් ළඟයි අපි මේ කියන සති මාත්‍රයට. සති මාත්‍රයට යන්තම් නිකන් ඇස්සරලා අවදි වෙලා ඔහි බලනවා. බැලුවාම අරක පේනවද මේක පේනවද කියන එක නෙමෙයි අදාළ පොඩ්ඩක් ඒ අවදි භාවය. ඒ දැනුවත් භාවය. ඒක තමයි අදාළ. එතකොට just sitting, just being කියන අදහස තමයි ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ. එතකොට මේ අරක බලන්න ඕනේ, උස්මම බලන්න ඕනේ, පියවරම බලන්න ඕනේ. එහෙම කියන්නේ නැතුව නිකන් සති මාත්‍රයක් එහෙම නැත්නම් යන්තම් සතිය කියලා කියන්නේ. දැන් පහුගිය දවසක ධර්මදේශනාවකට ආරාධනාවක් ලැබිලා තිබුණා අලුත්ම කිරිසක්. දන්නේ නැහැ මේ ප්‍රතිපදාව දන්නේ නැති කොකටද දන්නවද ආරාධනා කළා tie උනේ සති බලය ගැන තමයි ධර්ම දේශනාව ඉදිරිපත් කරන්න කියලා. ඉතින් ඕ අමුතුම ජෝක් තමයි ඕවා. ඉතින් ගිහිල්ලා සති බලය ගැන කොහොම වෙතත් වෙන එකක් ගැන ඉතින් මං කිව්වා බණේ. වෙන එකක් ගැන කිව්වා, දැන් මාතෘකාවකුත් දීලා තියෙනවනේ. ඉතින් අන්තිමට කිව්වා යන්තම් සතිය පුරුදු කරගන්නකෝ. යන්තම් සති පුරුදු කරලා ඉස්සෙල්ලා ඒක ගැන කතා කරන්නකෝ, ඒක ප්‍රකාශ කරන්නකෝ. දවසක සති බලය ගැන එතකොට කතා කරන්න පුළුවන්. ඒ කතා කරන කතාවෙන් වැඩක් තියෙනවා. මේ යන්තම් සතියවත් දන්නේ නැත්නම් කොහොමද සති බලයක් ගැන කතා කරන්නේ? ඉතින් ඔන්න විදිහේ මේ ශිකන් දාදා කියලා යම් කිසි විදියක ජස් සිටින් නිකන් සති මාත්‍රයක් මේදී යම් කිසි අවදි භාවයක් පිළිබඳ තමයි ඒගොල්ලෝ කතා කරන්නේ. මෙතෙන්දී අමුතුම විදිහේ ප්‍රකාශයක් කරනවා. මේක කවදාවත් වැරදියට කරන්න බෑ. ජස් සිටින්නේ තියෙන්නේ නිකන් ඔහේ ඉන්නනේ තියෙන්නේ වාඩි වෙලා අවදි. ඒක කවදාවත් වරදීන්නේ නෑ. අන්න අපි කිව්වොත් හුස්මම බලන්න කියලා මොකද වෙන්නේ? වරදීනවා. වරදීන්නේ මොකද? යා කියන හුස්ම බලන්න බැරි වුණා. පිටිවිලි ඇවිස්සෙනවා. වර පිට ආවේ සද්ද කියලා කියනවා. හැබැයි අපි කෙනෙක්ට කිව්වොත් ඔයා නිකන් මේ අවදි වෙලා ඉන්න මොනව ආවද මොනව ගියාද කියන එක අදාළ නෑ ඔයාට. එහෙම කිව්වොත් එහෙමකොට ඒක වරදීන විදියක් නෑ. ඔන්න විදිය අදහසක් තමයි දෙන්නේ. ඔන්න විදිය අදහස තමයි ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ. ඒක තමයි ඒගොල්ලන්ගේ දෙන්. එහෙම නැත්නම් ඒක තමයි ඒගොල්ලන්ගේ යෝග. ඔය විදියට පුරුදු කරන්න, ඔය විදියට උත්සාහ කරන්න කියලා යම් කිසි විදියක මේ ප්‍රකාශයක් කරනවා. සාමාන්‍යයෙන් ඒ මාර්ග දෙක හොඳයි. තේරවාදෙත් එන්නේ විදියෙ අදහසකින් පුහුණුවක් සිදු කරනවනේ. මේකම කියලා ඒකාන්ත නිත්‍ය වශයෙන් ගන්න එපා. ඒනට පොඩ්ඩක් නිකන් අවදි වෙලා බලන්නකෝ මොකාද එන්නේ කියලා. එන එකා එක තමයි ගමන තියෙන්නේ. ඉන්න එකා එක තමයි ගමන තියෙන්නේ. නැති උන් එක ගමනක් යන්න බෑනේ. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. අවදි වෙලා බලන්න ඕනේ මොනවද දැනෙන්නේ. අවිල් ඔබ වදිනව දැනෙනව දැනෙනවා නම් හොඳා. උසම වැටෙනව දැනෙනව දැනෙනවා නම් හොඳා. දැනෙන්නේ නැත්තම් ඒක හොයාගෙන යන්න බෑනේ. උසම දැනෙන්නේ නැහැ කියලා සමහරු දඟලන්නේ ඕක තමයි. ඒගොල්ලන්ට උසමම දැනෙන්න ඕනේ. උසම දැනෙන්නේ නැත්තම් ඉතින් මොකද කරන්නේ? නැති කෙනෙක් හොයාගෙන යන්නවා කියන එක සෙල්ලම් නැහැ වැඩි. ඒ වැඩි. ඒ වැඩි සෙල්ලම් නැහැ. අන ඉදිරිපත් වෙන්නේ කවුද? ඒ ඉදිරිපත් වෙන කෙනා එක තමයි ගමන තියෙන්නේ. ඒක හරිම ස්වභාවිකයි ඒ ගමන. ඒ ගමන හරිම වෙහෙස පීඩාව අඩුයි. යානින් ඉන්නේ ආ එක ඒ ගමන යනවා. ඒ වැඩි කරගන්නවා. අන උස්ම ඉදිරිපත් වෙනවා නම් ඒක. පියවර ගැනීමක් ඉදිරිපත් වෙනවා නම් ඒක. බඩ පිම්බෙනවා හැකලිනා ඉදිරිපත් වෙනවා නම් ඒක. එහෙමත් නැත්නම් අර විදිහේ ඉරියව්වක ස්වභාවයක් ඉදිරිපත් වෙනවා නම් ඒක. අන්න ඒකත් එක්ක ඉදිරියට පුහුණුව කරගෙන යන්න, මේ විදිහට සිහිය වඩ아가ගෙන යන්න මේ තැනත්තා උත්සාහ කරනවා. අන්න මේ විදිහේ පුහුණුවක් බොහොම වටිනවා. මේ විදිහේ පුහුණුවක් කවදාවත් වරදින්න විදියක් නැහැ. අර කියනා වගේම. මේ විදිහේ ශක්තියක්, මේ විදිහේ ස්වභාවයක් අපි දිනු කරගත යුතු ඇති කරගත යුතු. ඕකේ වරදින පොට තමයි අපේ සාමාන්‍ය හිතන අපි හිතන මෙයාම ඕනි. ජීවත් වෙනවා නම් මෙයාම ඕනි. වැඩක් කරනවා නම් මෙයාම ඕනි. මේ විදියට වෙන්න ඕනි කියලා ඔන්න ඔය විදිහට දෙයක් තියෙනවනේ. අර එක මිනිහෙක් ගිහිල්ලා කරත්තේ ගිහිල්ලා මඩේ එරුණලු. මිනිහායි කරත්තේ දෙකම. ඊට පස්සේ ඔන්න ඉතින් ගහලා පාලේ යන මිනිහෙක් ඇවිල්ලා ඇව්වලු මේ දැන් මෙයා කල්පනා කරාලු මුලින්ම එරුණ වෙලාවේ මම මේ වගේ මේ දෙයයන්ට භක්තියෙන් කටයුතු කරපු කෙනෙක් මෙච්චර කාලයක් දෙයෝ මාව බේරගනි දෙයෝ මාව බේරගනි දෙයෝ මාව බේරගනි කියලා ඉන්නවලු. ඉන්නකොට ඔන්න මිනිහෙක් ආවලු. මිනිහෙක් ඇවිල්ලා ඇව්වලු මොකද උදව්වක් එහෙම ඕනේද කියලා. නෑ තමුස යන දෙයෝ මාව බේරගනි කියලා කිව්වලු. ඊට පස්සේ තව එතනින් යන ගොනෙක් නිකන් ගොනා වගේ බැලුවලු වැදලා දෙන්නද වගේ කියලා. බත් පලයන් යන දෙයෝ මාව බේරගනීකවලු. රස තවත් කවුදෝ ගියාලු ඒ මනුස්සයාට කවලු දෙයෝ මාව බේරගනී කියලා. ඉතින් කොහොම හරි මේක මේක ඉඳලා ගිලිලා අන්තිමට කොහොම හරි මැරිලා ගියා. මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා දෙයයන් ආන්සේ හම්බුණාලු. අනේ දෙයියනේ බලන්නකෝ මෙච්චර මේ මම මේ භක්තියෙන් සද්ධායෙන් වැඩ කරපු මනුස්සයා මාව බේරගත්තේ නෑනේ ඔබ වහන්සේ කියලා ඔන්න හම්බුණ ගමන් අර චෝදනාව ඉදිරිපත් කරා. හාමුදුරුන්ටත් ඇවිල්ලා චෝදනා නගන්නේ ඔය වගේ තමයි. හම්බුණ ගමන් ඔන්න කෝ වහන්ස මෙම නේ කරේ බලන්නකෝ සෞත්‍රි හරි සෞත්‍රි වැඩේ කියලා කිව්වා. කිව්වට අද දෙයියෝ කියන අයියකෝ තුන් දෙනෙම් මේව්වේ උඹ එක එකක් බාරගත්තේ නෑනේ. බලනකොට අර දෙයියෝ තමයි වෙලා තින්නේ අර කට්ටියව. ඔන්න ওই වැඩේ තේරුම් ගන්නවා නම් ඔය කියන ඒ කෙනාට භාවනා කරන එක හරි ලේසි. එහෙම නැත්නම් අර යම ඕනේ මෙයා ඕනේ දෙයියෝම ඇවිල්ලා බේර ගන්න ඕනේ කියලා පුදුම වද යන්නේ. මන් දන්නේ මටත් ඕක තේරෙන්නේ තේරුනේ මෙන්න මේ මෙහෙ ඇවිල්ලා අර වැඩපැය වැඩ කරන්න ගිහිල්ලා තමයි. සාමාන්‍යයෙන් නැත්තම් හිතන අරකම තියෙන්න ඕනේ මෙයාම ඉන්න ඕනේ මේ විදිහට වැඩ කරන්න ඕනේ කියලා. ඔය ඔය විදිහට තමයි සාමාන්‍ය අදහස තියෙන්නේ. නමුත් අන්න මොකද වෙන්නේ මේ වැඩ කරන්න ගියාම ඔන්න කවුරු හරි ඉන්නවා. අපි හිතමු එයාට ඔන්න ලොකු වැඩක් බාර දෙනවා මෙන්න බඩු ටික. මෙන්න තීන්ත ටික. මේකෙ මෙන්න මේ මේ විදියට තීන්ත ගන්න ඕනේ කියලා ඔන්න බාර දෙනවායි කියමුකෝ. මේ බාර දුන්නට මොකද? අන්න පහුවදා බලනකොට මිනිහා නැහැ. දැන් ඉන්නේ අලුත් මිනිස්සෙක්. අලුත් මිනිස්සෙක් ඉන්නේ දැන් එයා 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 ආව මුලින් ඉඳලා මේ ට්‍රේන් කරගෙන යන්න ඕනේ. ඊට පස්සේ තව තවත් දෙයක් ගිහිල්ලා බලනකොට ඒ මිනිස්සෙත් නැහැ. ඉතින් අර අර යම ඕනේ යා මෙනකන් ඉන්නවා කිව්වොත් අමාරුයි වැඩේ කරන්න. ඒ මදිවට ඔය අලුත් කෙනෙක් කාට වාසේ එයාට මොකක් කර වැඩක් වුවහම අයන් ඉඳලා අර නිකන් යන්න දක්වා ඔක්කොම විස්තර කියන්න එපැයි. අහනවා මොකටද සයින්නාද මේ වැඩේ කරන්න? මොකද්ද මේකේ අදහස? තව අවුරුද්දකින් මේකේ කොයි විදිහට මේ මේ පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ? ඔන්න ඉදිරි ප්‍රශ්න රැලක් අහනවා. ඉතින් ගෑනුනේ වැඩක් නැහැ නේ ඔයා මේක කරන්නකෝ. ඔයා තව අවුරුද්දකින් ඇවිල්ලා බලා ගන්න එක. ඒකට ඉදෙන්නේ මේ නිකන් මහා දුෂ්ට ස්වභාවයක්. මේ කොහොමද මිනිස්සෙක් එක්ක කතා කරන්න තේරෙන්නේ නැහැ. බෑ කතා කර කර ඉන්න ගියාම වෙන වැඩක් කරගන්න වෙන්නේ නැහැ. මම කරන වැඩේ ඇරෙන්නේ ඉතුරු ටික ඔක්කොම කරනවා. මේකින්ද ඔය කියපු දේ කරපන්. ඒ විදිහේ ස්වභාවයකින් තමයි වැඩ කරන්න වෙන්නේ. මේ කරාට මොකද ඒක වලත් මොකද පව දබ්බන්න කොට නැහැ. දෙයියෙක් කෙනෙක් ඩේට් එක ගුවා මාර ගහකට නැගලා අට්ටක් කපන්න කියනවා. ඌ ගා ළඟට ගිහිල්ලා පියකුත් අරගෙන මගෙන් අහනවා දැන් නගින්නද තියෙන්නේ සොයින්න. නගින්න තමයි තියෙන්නේ. කොහමද සයින්ස මේ ගහට නගින්? මං කොයි ගහ ගහකට නැගලා නැද්ද මිනේ නෑනි. පොඩි කාලේ එහෙම ගස් නැගේ නැද්ද නෑනි. අද තමයි මේ අවුරුදු 30 ගානකට පස්සේ පළවෙනි පාරට ගහකට නගින්. ඉතින් කරපන් කොයිඩි. කමක් නෑ එනං නගින්නකො. ගස් කැපිල්ල අතු කැපිල්ල කෙසේ වෙතත් අඩුම ගානේ මිනිහා ගහකට නගින ඉතී කියන ගන්නවා. මේක ලොකු ජයග්‍රහණයක්. මේක ලොකු ජයග්‍රහණයක්. අවුරුදු 30 ගානක් ගියා ගහකට නගින්. මන් දන්නේ මම පොඩි කාලේ වැඩි හරියක් ඉන්නේ ගස් උඩ. පදිංචි වෙලා අර පළතුරු ගස් වල පදිංචි වෙලා තමයි ඉන්නේ. බිමට වැඩි ගස් උඩ ඉන්නේ. කවුරු හරි එනකොට ගහ උඩින් කවුදෝ කතා කරනවා බලනකොට ගහේ. මම තමයි වැඩ. මම තමයි වැඩ. ඉතින් අන්න පළවෙනි වාරයට ගහකට හරි නැග ගත්තනේ. මේකත් ලොකු දෙයක්. වැඩ කියන්නේ පවවදාට බලනකොට ඒකත් නැහැ. තව කවුරු හරි අලුත් කෙනෙක්ට ගහට නගින්න ට්‍රේන් කරන්නේ. ඉතින් ඔහොම තමයි වැඩ වෙන්නේ. එතන ඉන්න මිනිහා එක වැඩ කරොත් කෙරෙනවා ටිකෙන් ටික සොලෝ එකේ හරි. එහෙම නැත්නම් ඉතින් අර කියන පුද්ගලයාම එයා අවුරුද්දකින් එනකම් ඉඳියොත් මේක හරියන්නේ නැහැ. දැන් සමහරව යනකොට කියලා යනවා සයින්ද මං එනවා තව මාස දෙක තුනකින් එනවා. මං එනකම් මේ වැඩේ තියන්නේ. මං ඇවිල්ලා කරලා දෙන්නම් ඈ. ඊට පස්සේ ඇවිල්ලා බලනකොට කළා අර හිතපු විදිහට නෙමෙයි මේ කරලා තියෙන්නේ වෙන පාටක් ගාලා තියෙන්නේ කියලා ඊට පස්සේ ඇවිල්ලා කියනවා බලන්නකෝ අර මං කරපු වැඩේ සවුත්තු කළානේ. බෑනි දිවා මාස දෙකකින් එනකම් මං කොහොමද බලා ඉන්නේ? අපි මේ ඔක්කොම වැඩ නවත්තලා බලා ඉන්න වෙනවද ඔය එනකම්? එහෙම කරන්න බෑ මේ වැඩේ. අන්න ඒ වගේ ඉන්න මිනිහා එක්ක. ඉන්න මිනිහා එක්ක යන්නේක ලේසි ප්‍රතිපදාව කියන්නේ ඒක තමයි. යම් කිසි විදියක හුස්ම ඉදිරිපත් වෙනවද හුස්ම එක්ක යනවා. පියවර දැනීමක් ඉදිරිපත් වෙනවද ඒකත් එක්ක යනවා. අන්න ඒ විදිහට අන්න ලැබිච්ච අවස්ථාවෙන් ඒ ප්‍රයෝජන අරගෙන මේ පුහුණුව සිද්ධ කර ගැනීමක් තමයි අවශ්‍ය වෙන්නේ. ඒ විදිහට කටයුතු කිරීමක් තමයි අවශ්‍ය වෙන්නේ. ඔක්කොම එන්නේ වොලන්ටියර්ස්ලා. වොලන්ටියර්ස්ලා කියන්නේ මොකද්ද? වොලන්ටියර් කියපු ගමන් අන්න ජොබ් එකට සුදුසු නැත. ජොබ් එකට ක්වොලිෆයිඩ් නැහැ. ඒක දැන් ගස් නගින විදිහේ ඉඳලා පුරුදු කරලා ගන්න වෙනවා. අතික බිල්ල කෙසේ වෙතත් ගහට නගින විදිහ කියලා දෙන්න වෙනවා ඉස්සෙල්ලාම. වොලන්ටියර්ස්ලානේ. ඊට පස්සේ අනිත් එක තමයි ජොබ් එක හරියට කරේ නැහැ කියලා එලවන්නත් බෑ. රස්සාවෙන් එලවන්නත් බෑ. මොකද වොලන්ටියර්ස් අනේ. තුන්වෙනි එක තමයි අනේ ඉතින් එන්නේ තැන බක් තියෙන්නේ. මොනවා හරි කියපු ගමන් නිකන් අර මලපර වෙනවා වගේ මලපර වෙනවා. එනම් පේමකින් එන්නේ. ඉතින් ඒක හින්දා අන්න යම් කිසි විදියක එහෙම ප්‍රශ්නකුත් තියෙනවා. ඔන්න ඒ ගුණාංග තුන සහිතයි වොලන්ටියර්ස්ලා කියන්නේ. ඉතින් මේ වොලන්ටියර්ස්ලා එක්ක වැඩ කරනවා කියන්නේ මේ භාවනාවක් වඩිනවා වගේම ශිල්පයක් තමයි තියෙන්නේ. යන වාඩි වෙලා බැලුවොත් ඔන්න එන වොලන්ටියර් කෙනෙක්. කවුද? හුස්ම. ආ හොඳ. එහෙම නැත්නම් පොළවේ රළු බව. ආ හොඳ. ඒකත් එක්ක කියන්න පුළුවන්ද? ඒකත් එක්ක කියන්න පුළුවන්. අපි හිතු විදියට ඕක වැඩ කරන්නේ නැහැ. ටිකක් වෙලා යනකොට ඔන්න ඒක නැති වෙලා යනවා. වෙන දෙයක් මත වෙලා යනවා. ආ එතකොට ඒකත් ජයසිරි මංගලම් කියලා යන්න පුළුවන්ද? ඔන්න ඒ විදිහේ උත්සාහයක්. ඔන්න ඒ විදිහේ ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. ක්‍රමානුකූලව මේ තැනත්තා මෙන්න මේ සිහියක් ප්‍රගුණ කරගන්නවා, දියුණු කරගන්නවා, මේ විදියට වඩා ගන්නවා. එහෙම වඩනකොට මෙතන භාග්‍යතුන් වහන්සේ මේ දෙවැනි කොටසේදී අපිව ටිකක් යම් කිසි විදිහක ගැඹුරකට අරගෙන යනවා. මෙන්න මේ වේද හිතයන්ගෙන් මිදීමක් පිළිබඳ කතාවක් ඉදිරිපත් කරනවා. නෝක ගොඩදෙනෙට පැටලෙන්නේ නෑ. පැටලෙන ස්වභාව සහිතව ගොඩදෙනෙට තේරෙන්නේ නෑ. මොකද්ද මේ නිවන කියන්නේ කියලා එහෙම ප්‍රශ්න කරන අවස්ථාවල අනිවාර්යයෙන් මේක වේද හිතයක් කියන අදහසින් තමයි අහන්නේ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගාවට එහෙම ඇවිල්ලා මේ භික්ෂුන් වහන්සේලා අහනවා මේ නිවන කියන එක මොන වගේ දෙයක්ද ස්වාමීනි, කොහොමද අපි ඒක අඳුනගන්නේ? එතකොට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නිකන් අර වැඩි අනුකම්පාවක් වගේ කියනවා මේක විඳීමක් නෙමෙයි. වේදහිත අවේදහිත සුඛයක් කියලා තමයි කියන්නේ. වේදහිත නැති විඳීමක් නැති සුඛයක් කියලා තමයි කියන්නේ. එතකොට අර හාමුදුරුවෝ කියන ඉතින් විඳීමක් නැත්තා ඔකේ ඇති වැඩේ මොකද්ද හාමුදුරුවනි කියලා කියනවා. ගිහුවාම සාරිපුත්‍ර හාමුදුරුවෝ කියනවා විඳීමක් නැති එකම තමයි මේකේ නියම නිවනක් බවට පත් වෙන්නේ. අර විදිහේ වේදහිත තුනෙන් එකක් තියනවා නම් එතනින් සංසාරේ ගෙතෙනවා. එතනින් නැවතත් අහු වෙලා ඔන්න ඔය විදිහේ ප්‍රකාශයක්, ඔය විදිහේ පිළිතුරක් තමයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දෙන්නේ. තවනි භාග්‍යතුන් වහන්සේ වඩ උත්තර දෙන්නේ නැහැ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ නිකන් වැඩි අනුගම්පාවට වගේ ඉතින් උත්තර දෙනවා. භාග්‍යතුන් වහන්සේ කියනවා ඔබ ඇසු පැනයට පිළිතුරු නැත මට. එහෙම නැහැ භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දෙන්නේ. ගියාට පස්සේ අහපු ප්‍රශ්න අහපු මිනිහා ගියාට පස්සේ කියනවා අර ඇව්ව නේද ප්‍රශ්නයක්. අන්න වැඩි කියලා ඒක ගැන පැහැදිලි කිරීම සිද්ධ කරනවා ගියාට පස්සේ. ඉතින් එන්නේ විදිහේ ස්වභාවයක්, එන්නේ විදිහේ ආකාරයක් ගැන තමයි මේ කියන්නේ. මේ වේද හිතයන් ඉක්මෝලා යනවා. විඳීමක් කියුණාද ඒක මත පදනම් වෙලා සංසාරයක් ගෙතෙනවා. සැප වේවා, දුක් වේවා, නොදුක් නොසුව වේවා, විඳීමක් කියුණාද ඒක මත පදනම් වෙලා සංසාරයක් ගෙතෙනවා. ඒකනේ අර මහා දීර්ඝායුෂ බ්‍රහ්මයෝ දෙවිවරු පවා මොකද වෙන්නේ? ආපහු ඇවිල්ලා මේකටම වැඳ ගන්නවා. ආපහු ඇවිල්ලා මේ චක්‍රයටම අහු වෙනවා. ආයි මිදීමක් නැහැ. අන්න යම් කිසි විදියක අන්න මෙන්න මේ වේද හිතයන්ගෙන් මිදීමක් තියනවාද? අන්න එතන තමයි නියම නිවනක්, නියම සැනසීමක් තියෙන්නේ. ඊළඟට දැන් මේක දැනගන්නේ කොහොමද? වේද හිතයන්ගෙන් මිදුණා කියලා. අන්න ඕක තමයි අවුල්ම වැඩි. මොකද හේතුව අන්න මෙතන පාවිච්චි වෙන වචනේ තමයි අභිඥාවෝසිතෝ වික්ඛු. අන්න මේ විදිහට අභිඥාවෙන් මෙයා මේක දැනගන්නවා. සාමාන්‍යයෙන් ඔය හොඳටම පැටලෙන කතන්දරයක් තමයි ඕක. එහෙනම් නිවන් යන කෙනෙක් ඉන්නවා කියන අදහසක් උගලට දෙනෙට තියෙනවා. අන්න නිවන් ගියපු හාමුදුරු කෙනෙක් කියලා උරේට කියනවා. සමහරු ප්‍රකාශ කරලා කියනවා මම රහතෙක් කියලා කෑ ගහලා මුළු රටටම එහෙනම් කියනවා. එහෙම කියපු ගමන් ඔන්න ට්‍රැක් එක පොඩ්ඩක් මාරු වුණා. වැඩේ පොඩ්ඩක් අවුල් වුණා. මොකද මේ විඳීමක් වේද හිතයක් නැති තැනක කොහොමද පුද්ගලයේ පැවැත්ම? ඒතර අභිඥාවෙන් තමයි මේ තැනට තේරුම් ගන්න කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඒක හරි අමුතු පැටලුම් සහගත කතාවක්. ඉතින් ඔබ සඳහා මේ විදිහ දෙයක් කියන්න. අපි හිතමු අපි රාත්‍රියේ නිින්දට වැටෙනවා. නිින්දට වැටුනහම සාමාන්‍ය ඔය විකාර වෙලා නිදිය ගන්න ගාලා කියෝ කියෝ නිදිය ගන්න කට්ටියත් ඉන්නවනේ. එක එක කියවනවා, එක එක නට ආමන්ත්‍රණය කරනවා. පුදුම ලෙඩක් තමයි ඒක. වැට පිටාවේ එහෙම මිනිස්සෙක් ඉඳියොත් අයියෝ ඉතින් අහෝ දුකකී තමයි මේ මිනිස්යාට. කෙනෙක් සීනෙන් කියවනවලු. ඊට පස්සේ මේ මිනිස්යා ඉන්නේ කියවන දැනකට අරගෙන ගිහිල්ලා බේබේත් කරන දොස්තර කෙනෙක් ගාවට. ඊට පස්සේ ලස්සන ගෑන ළමෙක් වාඩි වෙලා ඉන්නවලු. ඉතින් ගිහිල්ලා ඇවලු ඔයාගේ තියෙන මේ මේ මොකද්ද ඔයා මේ ආවේ මොනවා කියලා ඊට බේත් ගන්නද කියලා. ඊට ඒ ගැන ළමයා කියනවලු මම හීනෙන් කියවනවා. ඉතින් මෙයා කියනවලු මම හීනෙන් ඇහුම් කන් දෙන කෙනෙක්. ආ දෙන්න අපි දෙන්න ගැලපෙනවා. ඇයි ඔන්න හීනෙන් කියවනවා වගේ ඒ නිදි නෙමෙයි මම මේ කියන්නේ. ඒ වෙනුවට ගැඹුරු මේ විදියට සිහින රහිත නින්දක් ගැන හිතන්නකෝ. අන්නේ නින්දේදී ඒ නින්ද විට්නස් කරන්න අපි ඉන්නවද? එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. එතකොට ඒ නින්දේදී ප්‍රශ්න තියනවාද? ආ නැහැ, ප්‍රශ්න ඔක්කොම විසඳිලා මිල ලෝකෙම තියෙන ප්‍රශ්න ටික විසඳිලා ඉවරයි. ඊළඟට ඒ නින්ද විට්නස් කරන්න කවුරුත් මම නිද්දියගෙන ඉන්නවා කියන්න කවුරුත් නැහැ. හැබැයි පහුවදාට ඇහැරුණාට පස්සේ තේරෙනවා ඊයේ රෑ නම් හොඳට නින්ද ගියා. ඈ අන්න ඒ දැනසීම ඊයේ රෑ පුරාවට අර ලෝකෙ එකක්වත් ප්‍රශ්න ආපු නැති බව පහුවදාට පොඩ්ඩක් තේරෙනවා. අන්න ඔය විදිහේ ස්වභාවයක් තමයි අන්න අර මේ දේ තේරුම් යන්නේ මේ තැනටට. දැන් ඔය භාවනාවකදී හැම සමහර කෙනෙක් කියනවා පැය ගෙවෙනවා. හැබැයි මොකක් කොහොම මොන විදියට ගෙවුණාද කියලා දන්නේ නැහැ. මං හැරෙනකොට ඉරියව්ව විකෘති වෙලා බෙල්ල කඩා වැටිලා කියලා යම් කිසි ප්‍රකාශයක් කරනවා. මෙතනත වැරදුනා පැටලුනා කියලා තමයි ගන්නෙ. නමුත් අන්න ටිකෙන් ටික මෙන්න මේ වේද හිතයන් ඉක්මවා යාමක් මේ ප්‍රතිපදාව තුළ තියෙනවා. වේද හිතයන් ඉක්මවා යනකොට ගොඩක් දුරට සැක සංකා තමයි මතුවෙලා එන්නේ. ගොඩක් දුරට චෝදනා තමයි මතුවෙලා එන්නේ. නමුත් අන්න නිවැරදි ප්‍රතිපදාවක් අඳුනන කෙනෙක් තේරුම් ගන්නවා යම් කිසි විදියක අන්න අර සිහින රහිත ගැඹුරු නින්දක ස්වභාවය කොයි වගේද. ඒකෙදි මේ මුළු ලෝකෙම තියෙන ප්‍රශ්න නිදහස්. ඒකෙදි ඒ නිදහස් බව අත්දකින්න කෙනෙක් නැහැ. අන්න ඒ විදිහේ ස්වභාවයක් අපිට පෙන්වන්න පුළුවනි මේ වේද හිත රහිත සත්‍යයක් විදිහට. අන්න ඒ වෙලාවේදී සම්පූර්ණ නිවිලා තමයි මේ තැනැත්තා ඉන්නේ. ඒකනේ ওই නින්දට ගොඩ දෙනෙක් කැමති. ප්‍රශ්න තියුණත් කොහොම හරි නිදිපැත්තක් ගහලා හරි නිදිය ගත්තොත් ඒ ප්‍රශ්න ටික පැය ගණනකට හරි නැති වෙලා යනවනේ. ඒ වෙලාවට කවුරුත් අන්න අර විදිහේ යම් කිසි විදියක ගැටලු පීඩාකාරී ස්වභාවයක් ඒක විට්නස් කරන්න කෙනෙක් නැහනේ. ඔන්න විදිහේ දෙයක් තියෙනවා. එතකොට අපි හිතමු සෞපදි ශේෂ අනුපදි ශේෂ කියලා කොටස් දෙකක් විදිහටත් පෙන්නනවා. එතකොට ඔය නින්දේ උපමාව හොඳයි සෞපදි ශේෂයකට. පහවදා උදේට තේරෙනවා ඊයේ රෑ නම් හොඳට නින්ද ගියා. අර තියුණු ප්‍රශ්න එකක්වත් ඔළුවට වද දුන්නේ නැහැ. නින්ද නැති කෙනෙක්. අර ඉම්සාන්නියා කියලා කියන ලෙඩේ එහෙම තියෙන කෙනෙක් එක්ක කතා කරලා බලන යා කියනවා අයියෝ ඉතරටුව පුදුම ලෙඩක් නඩා වැටෙනවා. දාවිතර නින්ද යන්නේ නෑ, නින්ද යන්නේ නෑ, නිදිය ගන්න බෑ, කොයි විදියට කරා නිදිය ගන්න බෑ කියලා මඩා වැටෙනවා. මේ දවස් දෙකක් නින්ද නැති වුණාම පිස්සු හොඳටම තද වෙනවා. ඊට පස්සේ පිස්සු කට්ටියට මං කියන්නේ ටික වැඩිපුර නිදිය ගන්න. එතකොට හරියනවා ඒ පිස්සුව. ඔය නින්දේ ප්‍රශ්නයක් තියෙන්නේ. ඉතින් අන්න ඒ විදිහේ සිහින රහිත ගැඹුරු නින්දක් ගත්තොත් ඒක හොඳයි. අන්න සෞපදිශේෂ මේ ජීවිතේදීම එහෙම දෙයක් අත්දකිනවා. එහෙම සැනසීමක් අත්දකිනවා. අපි අනුපදිශේෂ කියන්නේ මොකද්ද? අන්න ඒ නින්දට නිදියගෙන ආවව ඇහැරුණේ නැත්තම් සදාකාලිකව ඒ විදිහේ සිහින රහිත ගැඹුරු නින්දක නිදිය ගත්තොත් අන්න අනුපදිශේෂ කියන්නේ ওই විදිහේ ස්වභාවයක්. සෞපදිශේෂ කියන්නේ නිදියගෙන ඇහැරෙනවා. අනුපදිශේෂ කියන්නේ ඇහැරීමක් නැත නැවතත්. අන්න නියම නිවන මරණයෙන් මත්තේ අනුපදිශේෂ ස්වභාවයක් තමයි ඉතුරු වෙන්නේ. ආපෝ හැරෙන්නේ නැහැ. අන්න ඒ විදිහේ කොටස් දෙකක් විදිහට පෙන්눔 කිරීමකුත් සිද්ධ කරනවා. කෙසේ නමුත් මෙන්න මේ ආකාර යම්කිසි වේද හිතයන් ඉක්මවීමක් මේ ශාසනයේ තියෙනවා. ඒ වේද හිතයන් ඉක්මවා යාමක් මේ ප්‍රතිපදාව තුළ තියෙනවා. ඒක තමයි දෙවනි කොටසේදී භාග්‍යතුන් වහන්සේ අපිව අරගෙන යන උත්සාහ ගන්නෙ. ඒ දිහාවට තමයි අපිව අරගෙන යන උත්සාහ කරන්නේ. ඒක ඉතින් වචන විතරක්, බණ විතරක් අහන කෙනිට නම් තේරුම් ගන්න හරි අමාරුයි. ඒ වෙනුවට ඔන්න සක්මන් පරියංකවලයේ යෙදිලා බලන්න. යෙදෙනකොට කාලෙත් එක්ක ටික ටික තේරුම් යනවා අන්න මේ වේදහිත රහිත ස්වභාවයක් මතුවෙලා එනවා. ඒක මතුවෙන්නේ හරීම නිකන් එක්කෝ නිකන් අර මහා මූසල ස්වභාවයක් ඉදිරිපත් වෙලා එනවා. එහෙම නැත්නම් අර විදියට ප්‍රශ්නකාරී ගැටලුකාරී මොන වුණාද දන්නේ නෑ, මොකද මේ වුනේ කියලා දන්නේ නෑ, මේ විදියට ගැටලුකාරී ප්‍රශ්නකාරී ස්වභාවයක් ඉදිරිපත් වෙලා එනවා. ඕවා හොඳ සලකුණු. මේ තැනත්ත ගොඩක් කලාවට මේකට නින්දක්, නින්ද ගියා අයියෝ, පැයක් නින්ද ගිහිල්ලා බෙල්ලත් කඩා වැටලා හැරෙනකොට කියලා ඔය විදිහේ චෝදන නගනවා. මේ බුද්ධි යනවායි බුදු වෙනවායි අතර පොඩි නිකන් වෙනසයි තියෙන්නේ. හැබැයි ඒක ප්‍රතිපදාවක් තුලින් තමයි දැන හඳුන ගන්න පුළුවන්. නැත්නම් ඉතින් නිකන් බුදියගෙන ඉඳියාමත් හරි කියලා හිතනවනේ කෙනෙක්. එහෙම හරි ගිහිල්ලා නැහනේ. එහෙම හරි ගිහිල්ලා නැහනේ. ඒක නිසා අන්න අර ප්‍රතිපදාවක් තුලින් මේ විදියට වේදහිත ඉක්මොල යාමක්, මේ විඳින් ඉක්මොල යාමක්. ඒ ඉක්මොල යාම විට්නස් කරන්න කෙනෙක් නැහැ. ඒ ඉක්මොල යාම අන්න අර විදියට සවුපදිශේෂණං තේරෙනවා. පැය නැකිට්ටට පස්සේ තේරෙනවා. පහුගිය පැයේ මම භාවනාවක වගේ ඉන්දියා. හැබැයි ඒ වෙලාවේ මට තේරුනේ නෑ, පැය ගෙවනවා තේරුනේ නෑ. නැගිටිනවා නැගිටිනකොට ඉරියව්ව වෙනස් වෙලා බෙල්ල කඩා වැටිලා කියලා. මේ තැනැත්තා අන්න අර විදිහට අභිඥාවෙන් කියලා කියන්නේ ඔන්න ඔය විදිහේ තමන්ගේ සාක්කියෙන් තේරුම් ගන්නවා, තමන්ගේ අත්දැකීමෙන් තේරුම් ගන්නවා. හැබැයි අත්දකින්න මොහොතේදී නෙමෙයි, පස්සේ තමයි වැඩෙන්නේ තේරෙන්නේ. හැබැයි පහුගිය කාලෙක හරි ලස්සන අවස්ථාවක් හම්බුණා. මම කියන්නේ මේ මගේ බොරුව, මම කියන්නේ ත්‍රිපිටකේ පොතේ එහෙම තිබුණේ නැහැ. ඉතින් මේ මොකද්ද අර 80 මහා ශ්‍රාවකයෝ, 80 මහා ශ්‍රාවකයෝ නෙමෙයි, අර මේ පළවෙනි 69, පළවෙනි 69 රහතුන් 69 කතා කරලා භාග්‍යතුන් වහන්සේ ඒ අවස්ථාවේදී මේ පිරිසට ආමන්ත්‍රණය කරන වෙලාවේදී මාරයාගේ මැදිහත් වීමක් ගැන කතා කරනවා. මාරයා ඇවිල්ලා මොකද්ද කෝචොක් එකක් දානවා මේ පිරිසට. දැන් මේ බුදුවරේක් තමගේ පළවෙනි රහතුන් 60 දෙනාට ආමන්ත්‍රණය කරන අවස්ථාවක මාරයා ඇවිල්ලා මේ විදිහට මාන උඹලා උඹලා එහෙම මගෙන් මිදිලා නැහැ කියලා අමුතු නිකන් තගත් දානවා, සද්දයක් දානවා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ තමුන්ගේ මිදීම ගැන ස්ථිර කළා. අර අතන ඉන්න 60 දෙනාට ප්‍රකාශ කරන මහණෙනි උඹලත් නිවිලා, උඹලත් මිදිලා කියලා ප්‍රකාශ කරනවා. ඇයි එහෙම සනාථ කරන්නේ? ඇයි එහෙම ප්‍රකාශ කරන්නේ? ඇයි එහෙම අපි කියන්නේ මොටිවේෂනල් ස්පීච් එකක් තමයි දෙන්නේ. ඇයි එහෙම මොටිවේට් කරන්නේ? මේ යුද්ධෙට යන්න කලින් වගේ නිකන් අර යුද්ධ පිටියට යන සෙබළු නිකන් මොටිවේට් කරලා 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 යවනවනේ. අන්න ඒ වගේ මේ ගමට යන්න එක පාරක දෙදෙනෙක් යන්න එපා කියලා මේ ආරාධනා කරන අවස්ථාව භාග්‍යතුන් වහන්සේ තමුන්ගේ නිවන පිළිබඳ ප්‍රකාශ කළ අර මාරයාගේ අභියෝගයට අර ස්වාමීන් වහන්සේලා 69ට කියනවා උඹලත් මේ විදිහට මේක සාක්ෂාත් කරලා දෙන්න. උඹලත් මේ විදිහට මේ සංසාර ගමන මේ මාරයාගේ මේ ක්‍රියාවලියෙන් මිදිලා ඉන්නේ කියලා නිකන් යම් කිසි විදියක විශ්වාසය තහවුරු කිරීමක් වගේ කරනවා. ඇයි එහෙම කරන්නේ? අන්න තාම ඉන්නේ කැලේනේ. තාම ඉන්නේ කැලේ. නිවන් දැක්කනම් තමයි. නමුත් තාම ගමට ගියේ නැහැ. ගමට ගියාට පස්සේ තමයි නිවන හරියටම හොයාගන්න පුළුවන්. අන්න ওই පින්ඩපාතේ වඩින වෙලාවට බලන්න පුළුවන්. ওই කාන්තාව එහෙම ගෙවල්වල ඉන්නේ වෙලාවට ওই ළමයි ඉස්කෝලේ යවලා මිනිහාව වැඩට යවලා ඔය ඔක්කොම වැඩ ටික කරලා අර විවේක වෙන වෙලාවක් වගේ වෙලාවක් නෙවෙයි. ඉතින් පින්ඩපාතේ වඩින ආමඳුර කෙනෙක් දැක්කොත් ඔන්න එනවා අර නයිටිය පිටින් සුරුස් ගාලා මොකක් හරි උත්සගෙන දුගෙන එනවා. ඇවිල්ලා හොඳට බෙදලා වැඳලා එහෙම යනවා. ඉතින් ගමට ගියාම හොයාගන්න පුළුවන් නිවනේ තරම. ඊට පස්සේ අර විදියට බල්ලෝ ඊළඟට ගොන්නු එහෙම එලවගෙන එනවා. එතකොට ඒ වෙලාවට හොයාගන්න පුළුවන් නිවනේ තරම. අන්න ඒ විදියට මේක අත්දකින්න නම් අන්න පස්සේ වෙලාවක ට්‍රිගර් එකක් එන්න ඕනේ. පස්සේ වෙලාවක ට්‍රිගර් එකක් අහම තේරෙනවා මම කලින් මේ වගේ දෙයකට මෙහෙම ප්‍රතික්‍රියා දැක්වුවා, දැන් එහෙම නැහැ. දැන් වෙනසක් තියෙනවා. අර විදියට පරියන්කෙන් නැගිට්ටට පස්සේ තේරෙනවා පරියන්කේ තුල මේ විදිහේ ස්වභාවයක් තිබුණේ. වෙනදාට මම සද්දවලට ඇවිස්සෙනවා. අද මොකද්දෝ සද්ද ගණනාවක් ඇහිහි ගියා. හැබැයි මම ඒකට ඇවිස්සුනේ නැහැ. ඔන්න ඔය විදිහට තමුන්ට අර ප්‍රත්‍යවේක්ෂ කරලා බලන්න පුළුවන් අතීතය ගැන, ඒ වෙලාව ගැන, ඒ සිදුවීම ගැන. එන්නේ ප්‍රත්‍යවේක්ෂාවේ රිෆ්ලෙක්ෂන් එකට තමයි අහුවෙන්නේ. ආ වෙනදා ට්‍රිගර් එක ආවේ නැහැ. වෙනදා වද දීම ආවේ නැහැ. වෙනදා සද්දවලට ගන්න වෙහස ආවේ නැහැ. වෙනදා මේ තැනත්තා වචනයක් කිව්වහම පැටලෙන වැඩෙන කොක්ක වැටුනේ නැහැ කියලා දැක ගන්න පුළුවන්. වෙනදා රාගය දනවන දෙයකට රාගය දැනෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි අන්න අර මේ වැඩේ හරි කියන සනාථ වීම සිද්ධ වෙන්නේ. ඒකට අර 69කට රහත් නමක නම ඒ 69ට භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරන මහණෙනි උඹලා ඉවර කළා තියෙන මේ ප්‍රශ්නේ. තවදුරටත් උඹලට කරන්න දෙයක් නැහැ. අහවරයි. ඒක හොඳටම සනාථ වෙනවා ගමට ගියාට පස්සේ. තාම ගමට ගිහිල්ලා නැහැනේ. ගමට ගියාට පස්සේ හොඳටම ස්ථිරයි. එතකොට සනාථ වෙනවා. නමුත් අර මාර්යාගේ අභියෝගෙත් එක්ක මේ මාර්යා විදිහට ඉදිරිපත් වෙන්නේ අපිට විශ්වාස නැහැ. විශ්වාස නැහැ. ෂුවර් නැහැ තාම වැඩේ හරිද කියලා. අන්න ගමට ගියාට පස්සේ හොඳට තේරෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ කියලා යවනවා විශ්වාසය ඇති කරලා යවනවා. ගිහිල්ලා බලන්න. ගිහිල්ලා බැලුවාම තේරෙනවා ආ පරණ ට්‍රිගර්ස් එන්නේ නැහැ. මේ විදිහට වෙන්නේ නැහැ කියලා ඔන්න දැක ගන්න පුළුවන්. ඉතින් එන්නේ විදිහ ක්‍රමානුකූල ප්‍රතිපදාවක් මේ වේදහිතයන් ඉක්මවා යාමක් පිළිබඳ තමයි මේ කතා කරන්නේ. ඉතින් සමහර විට පැටලේන ගතියක් පැටලෙවේන ගතියක් දැනෙන්නත් පුළුවන්. ඒකත් හොඳයි. කොහොමද මං කියන්නේ පොඩ්ඩක් පැටලිලා යන විදිහටම තමයි. මොකද එතකොට පරීක්ෂා කරලා බලන්න පුළුවන් නේ. මේ හාමුදුරන්ට පිසුද මට පිසුද කියලා. ඉතින් එන්නේ විදිහේ පරීක්ෂාවක් සඳහා අද දවසේ මේ කතා බහත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. අන්තිම වාක්‍ය අහනකොට සවනස මටත් හිනා ගියා. සවනස පටලවා දාලා කිව්වම අපි වත්
නිඳ ගියාද නඩේට?
නෑ නෑ සවනස අර අන්තිමට කිව්වානේ මේ මම කියනව නවතිමින් පටලවන ධර්මයට කැමති කියලා. අහගෙන හිටියා සවනස බොහොම හොඳයි.
ඒකනේ පැටලෙන. එතකොට පැටලෙන්නේ සාරාංශ කරමින් යනවා.
හරියටම හරි සවනස. දැන් මොකද්ද මේ පැටලුනේ කියලා හිතන්න ගන්නවානේ. නෑ සවනස මේ කියනකොට මතක් වුණෙත් ඔය අපි ඉතින් ඔය ප්‍රැක්ටිස් එක පටන් ගත්ත මුල් කාලෙත් ඔය අතුරුදී යනකොට තිබුණේ මේ තිබිච්ච ප්‍රශ්න ටික තමයි ඉතින් සවනස්සේ සාරාංශගත කරෙත් ඉතින් අතරමැදදී. තාමත් ඉතින් අර පොඩි පොඩි සැක එනවා. ඒ වුණාට ඉතින් වැඩේ කරගෙන යනවා. කෙසේ නමුත් අද අප වෙනුවෙන් ගරුණීය ස්වාමීන් වහන්සේ වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. ඊට පාදක වුණේ මේ අපි අපේ ජීවිතයේ මේ විඳවීම් සම්බන්ධව මේ විඳවීම් නිසා අපි අපේ මතක ගොඩනගා ගන්නවා. ඒ පිළිබඳ නැවත නැවත මතක් කිරීම ඇති කර ගන්නවා. ඒ තුලින් සුඛ දුක්ඛ නොදුක් නොසුව යන ආකාර තුනක් විඳීමක් අපි තුල සිද්ධ වෙනවා. ඉතින් අද ධර්ම දේශනාවදී ගෞරවනීය ස්වාමීන් වහන්සේ සඳහන් කරේ බුද්ධ දේශනාව අනුව මේ විඳින කෙනෙක් මේ පසුපස හඹා යෑමේ ප්‍රවණතා කීපයක් තිබෙන බව. ඒ ප්‍රවණතා කොහොමද සඳහන් කරේ? සැපක් නම් එය නැවත නැවත ලබා ගැනීමට උත්සාහ කරනවා. දුකක් නම් එය හකුලා දැමීමට උත්සාහයක් දරනවා. ඒ පිළිබඳව ධර්තයක් ඇති කරගන්නවා. ඊට අමතරව නොදුක් නොසුව විශේෂ අවස්ථාවක් ඒම අවස්ථාව යන ශාන්තිය විඳීම අල්ලා ගැනීම උත්සාහයක් තිබෙනවා. ඉතින් මෙම නොදුක් නොසුව අවස්ථාව අප ජීවිතයේ වැටිපුරුම තිබෙනවා. නමුත් එය අපි දකින්න තරම් අපි තුල ප්‍රඥාවක් වඩලා නැහැ. ඒ නිසා තමයි අපි මේක දකින්නේ නැත්තේ. ඉතින් අපි මේ ප්‍රතිපදාවක් තුලින් තමයි ඇති කරගත හැක්කේ කියන යන්න ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ඊට අමතරව අපි මේ විඳී දැකිය යුතු ආකාර තුනක් ස්වාමීන් වහන්සේ සඳහන් කළා. බුද්ධ දේශනාවට අනුව සැප වේදනාවක් තියෙන දුකත් දුක් වේදනාවක් උලක් ලෙස දකින්න කියලා කිව්වා. ඊට අමතරව නොදුක් නොසුව විඳීම එහි විපරිණාමය දකින්න කියලා ගෞරවනීය ස්වාමීන් වහන්සේ සඳහන් කරා. ඉතින් මේ ළඟා කර ගත හැක්කේ යම් ප්‍රතිපදාවක් තුලින්. ඉතින් මේ ප්‍රතිපදාව කුමක්ද? අපි එක තැනකට ගිහිල්ලා ඉතින් හුස්මක් දිහා බලාගෙන ඉන්නවා. කකුල සක්මනක් කරනකොට කකුලේ තුල සිහිය තබාගෙන ඉන්නවා. මේ ආකාරයට සිහියක් ප්‍රගුණ කරලා අපි මේ අදුක් නොදුක් නොසුව තත්ත්වය යම් ආකාරයක අත්දකිනවා. ඉතින් මේක දකින්න පුළුවන් විදිහේ උදාහරණ ස්වාමීන් වහන්සේ අපිට සඳහන් කළා. නමුත් ඉතින් අභිඥාවක් තුලින් තමයි මේ දැකිය හැක්කේ කියලා අසන්නට සඳහන් කරා. මම හිතනවා මම පටලවා උට්ටක් හරි පටලව පටලව හරි සාරාංශගත කරයි කියලා යම් වැරදීමක් තිබුණොත් තෙරුවන්ගේම සමාව ඉල්ලා සිටිනවා. ධර්ම දේශනාවේ රෙකෝඩින් එක YouTube, Mixlr හා Facebook වලින් නැවතත් සමන් දෙන්න පුළුවන්. මේ ඉතා වටින ධර්ම දේශනාවක් නැවත නැවතත් සමන් දීලා මේ පිළිබඳව දැනුවත් වෙන්න, මොකද මෙම අත්දැකීම් නිවැරදි මාර්ගයක් තුලින් යනකොට අපිට දකින්න පුළුවන් දේවල්. ඉතින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ අප කෙරෙහි ඉතාමත් පැහැදිලිව මෙම දේශනාව ඉදිරිපත් කරා අප කෙරෙහි අනුකම්පාවෙන්. ඒ පිළිබඳව ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය පුද කරනවා. මීළඟට තිබෙන්නේ ආධුනික සතිමත් බව පුහුණු කරන්නේ කොහොමද, මේ ප්‍රතිපදාවට බැසගන්නේ කොහොමද, පුහුණුවක් ආරම්භ කරන්නේ කියලා ධර්ම දේශනාවේ සඳහන් කරපරදී. ඉතින් මේ පුහුණුව පටන් ගන්න විදිහ සම්බන්ධව පත්‍රිකාවක් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සකස් කරලා තිබෙනවා. මේ පත්‍රිකාව මම දැන් ඉදිරිපත් කරන්නම්. මුලින්ම මෙම සතිමත් පුහුණුවට අදාළව සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම සම්බන්ධව වීඩියෝපටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. එම වීඩියෝපටි දෙක නරඹලා කොහොමද මේක පටන් ගන්නෙ, මූලික අදහස් එහි ඉතාමත් පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා. එම අදහස් පදින් පිටට අරගෙන වඩගත් වැදගත් වෙන්නේ මේ පුහුණුව පටන් ගන්න. මේ පුහුණුව පටන් ගන්න අවස්ථාවදී කාලයක් වෙන් කරගෙන ස්ථානයක් වෙන් කරගෙන පටන් ගන්නවා නම් හොඳයි. ඊට අමතරව ලොකු කාලයක් වැය කරන්න නැතුව පුළුවන් නම් හොඳයි. විනාඩි 5කින් පමණ තමන්ගේ පුහුණුව පටන් ගන්න. එය ක්‍රමානුකූලව වැඩි කරන්න පුළුවන්. විනාඩි 10ක් 15ක් පමණ ක්‍රමානුකූලව සතියක් ඇතුළත මේ ආකාරයට තමන්ගේ සතිමත් හිඳ ගැනීම, සතිමත් ඇවිදීම සිද්ධ කරලා සම්පූර්ණ පුහුණුව පෑ දෙකක් පමණ ගත වීමෙන් පසු එම අත්දැකීම් අපට වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. එම අත්දැකීම් ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරනවා. කොහොමද මේ අත්දැකීම් ලියන්නේ? උදාහරණයක් විදිහට ගත්තොත් සතිමත් හිඳ ගැනීමේදී මූලික අරමුණේ උනේ මොකද්ද? මේ වීඩියෝ පටිවල සඳහන් කරලා තිබෙනවා. ආනාපාන සතිය, ඊට අමතර උදරේ පිම්බීම හැකිලීම. කොහොමද මේක දැක්කේ? කොහොමද මේක දිගට දැක්කද, කොටර දැක්කද? ඊළඟට පිම්බීම හැකිලීම කොහොමද සිදු වුනේ? ඊට අමතර සිත පිට ගියාද, මූලික අරමුණට නැවත ආවේ කොහොමද? මේ සියලු විස්තර ඇතුළත් කරන්න පුළුවන්. ඊළඟට සතිමත් ඇවිදීම සම්බන්ධව කතා කරොත් කොහොමද ඒක පටන් ගත්තේ, දැනුනේ කොහොමද, කකුලේ පදයට බර ගතියක්, සීතලක්, උණුසුමක් මේ ආකාරයට. ඊට අමතරව එතනදීත් සිත පිට ගියා නම් ඒ මොකද්ද වුනේ, ඊළඟට තරහක් ආවද, ඒ පිළිබඳව කැමැත්තක් ආවද, අකමැත්තක් ආවද, මේ සියලු විස්තර ඇතුළත් කරන්න පුළුවන්. ඊට අමතරව තමන්ගේ එදිනෙදා ජීවිතයේදී සතිමත් බව උපකාරී වුණේ කොහොමද, සතිමත් බව පුහුණු කරේ කොහොමද යන්න පිළිබඳව විස්තර ඉදිරිපත් කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස උයන වේලාවට රැකියාවේදී වෙනත් කටයුත්තක් කරනකොට තමත් සතිමත් බව පුහුණු කරේ කොහොමද, ඒ සියලු විස්තර ඇතුළත් කරලා වාර්තාව උපවත එවන්න පුළුවන්. වාර්තාව වැඩසටහන අතරතුර ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කරනවා තවදුරටත් විස්තර දැන ගැනීම සඳහා. මෙහිදී තවත් වැදගත් දෙයක් ඉදිරිපත් සඳහන් කරන්න කැමතියි. මේ වාර්තාව තමුන්ටත් වැඩසටහනට සම්බන්ධ වෙන අනිත් අයටත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ අත්දැකීම් තමුන්ගේ සතිය දිනු කර ගැනීමත්, සම්බන්ධ වෙන අනිත් අයගේ සතිය දිනු කර ගැනීමත් එම අත්දැකීම් මහත්සේ උපකාර වෙනවා. ඊට අමතරව වාචික ප්‍රශ්න අපිට කාල වේලාව ලැබෙන පරිදි ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කිරීමකට අවස්ථාව ලබා දෙන්න අපි කටයුතු කරනවා. වැඩසටහන සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වේලාවෙන් දේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් උදේ 11:00 සිට 1 දක්වාත්, නව සීලන්ත වේලාවෙන් 1:30 සිට 3 දක්වාත් පැවතෙනවා. වැඩසටහනේ Zoom link එක සහ පැසීම් අංකයේ මුරපදයක් මේ සඳහන් කරලා තිබෙනවා. කියලා දෙනාටම ඉලා සිටින්නේ වැඩසටහන දිනපතා සම්බන්ධ වෙන්න, තවත් අලුත් අය වැඩසටහන සම්බන්ධ කරගන්න, සම්බන්ධ කරවන්න. මොකද මේ දුර්ලභ අවස්ථාවක්. ස්වාමීන් වහන්සේලාව සම්බන්ධ කරගන්න අපිට අපහසුයි. නමුත් ස්වාමීන් වහන්සේලාගේ කාලය අපි වෙනුවෙන් වැය කරලා තිබෙනවා. එය අන් අය සමග බෙදා හදා ගැනීමට සියලු දෙනාම උත්සාහ කරන්න පිළිබඳ දැනුවත් කරන්න. අවසරයි ස්වාමීන් වහන්සේ, අපේ ධම්මගුත්ත ස්වාමීන් වහන්සේ සම්බන්ධ
තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඔබ වහන්සේවත් නමස්කාර පූර්වක වැඩසටහන පිළිගන්න බොහොමත්ම පිං. අද වැඩසටහනට සම්බන්ධ වුණාට අද දිනේ වාර්තා ලැබිලා නැහැයි කියලා මට ලිලංගක් කිව්වා. ලිලංගක්ක ඔබට අවස්ථාව වාර්තා මේ අතරතුර ලැබී
තිබෙනවා. තෙරුවන් සරණයි. සමා වෙන නදී අපිට දැනට එක වාර්තාවක් ලැබිලා තියෙනවා.
ආ හොඳයි.
අවසරයි ස්වාමීන් වහන්ස ඒ වාර්තාව ඉදිරිපත් කිරීමට. ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා. සතිමත් පර්යංකය විනාඩි 10ක පමණ කෙටි සක්මනකින් පසුව පර්යංකය ආරම්භ කළෙමි. හුස්ම ඉහළ යන දෙසත් පහළ යන දෙසත් දෙස විමසිල්ලෙන් බලා සිටියෙමි. සිත වෙත විශාල ප්‍රමාණයක් අරමුණු හා සිතුවිලි ගලා එන බව දැකම හුස්ම ඉහළ පහළ යන දෙස ඒ සිතුවිලි අතරින් බලා සිටියෙමි. මෙසේ ටික වේලාවක් යන විට සිතුවිලි තැන්පත් වී ගොස් හුස්ම රැල්ල පැහැදිලිව පෙනෙන්නට විය. හුස්ම රැල්ලෙන් අවධානය ගිලිහෙන විට ඇති වූ අමනාපය දෙසද කුතුහලයෙන් යුතුව බලා සිටියෙමි. උඩුකය තුළ නාඩි වැටීමෙන් ඇතිවන සියුම් කම්පනය නිසා හිතේ හටගත් අවිවේකී බව දෙසද අවධානය කළෙමි. මද වශයෙන් හුස්ම රැල්ල සියුම් වී හිස් බවක් ඇති වුවද ඒ තුළින් හුස්ම රැල්ල දෙස බලා සිටි නිසා නැවතත් හුස්ම රැල්ල නැවතත් පැහැදිලි වී ගියේය. මෙසේ වෙනස් වීම ගණනාවක් අත්දැක පර්යංකය නිම කළෙමි. ස්වාමීන් වහන්සේලාටත් සංවිධායක මණ්ඩලයේ සැමටත් සහභාගී වන සියලු දෙනාටත් පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තීනත් වේවා. හැකි ඉක්මනින් නිවන් අවබෝධ වේවා. වාර්තාව අවසන් ස්වාමීන් වහන්ස.
දැන් මේකෙදි මේ වාර්තාව ලියපු එකේ තමයි වැරද්දක් වෙන්න තියෙන්නේ. දැන් ඔක්කොම කරලා තියෙනවා. හැබැයි හුස්ම රැල්ල දැනුණා කියන මොකද්ද අපි මූල කර්මස්ථානේ මොන වගේද කියලා ඒ විස්තර පොඩ්ඩක්වත් කියලා නැහැනේ. දැනුණ හැටි කියලාත් නැහැ. ඊට පස්සේ හිත විලි වලට යනවා, හිත පිට යනවා. ඊළාට අන තව එකක් කියලා තියෙනවා, නාඩි වැටෙනවා දැනුණා කියලා. ඉතින් මේ දැනිච්ච දේවල් ගැන අපිට දැන් මේ වෙලාවේ ඉන්නවනම් මේ වෙලාවේ ඉදිරිපත් කරන්න පුළුවන් නෑ. ඒත් හොඳයි, අපි අවස්ථාව දීලා බලමු. කැමති නම් මේ වෙලාවේ දැනිච්ච දේවල් මොනවද කියලා දන්නවා. දැනිච්ච දේවල් ගැනනේ හිත පිට ගියපු ඒවා ගැනනේ කියලා තියෙන්නේ. ඒ වෙනුවට හිත මේ කර්ම මූල කර්මස්ථානයේ ඉන්නකොට මොන වගේද දැනුනේ? හුස්ම දැනුනේ මොන වගේද? දැනිලා ඉඳලා ඊළාට නොදැනෙන තත්වයට එන්න ඉස්සෙල්ලා මොන වගේද වෙනස්කම් සිද්ධ වුනේ එහෙම කියලා ඒ විස්තර කියන්න කැමති නම් මේ ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා අපි අවස්ථාව දීලා බලමු නේද? එහෙම කැමති නැත්නම් අපි ඉස්සරහට යන්න පුළුවන්.
මං හිතන්නේ ඉදිරිපත් වෙන ස්වභාවයක් නෑ ස්වාමීන් වහන්ස. අපිට ඉදිරියට යන්න පුළුවන්.
එහෙනම් මේ දැන් එහෙම ඉදිරිපත් වෙන්නේ නැත්නම් ඊළඟ දවසේ බලන්න මේ හිත පිට යන එකට වැඩි වටිනාකමක් දෙන්න එපා. දැන් මේ වාර්තාවේ හැටියට වැඩි වටිනාකමක් දීලා තියෙන හිත පිට යන එක ගැනනේ. ඒ වගේම තව එක අවස්ථාවක් කියලා දැන් නාඩි වැටෙන බව දැනිලා ඒක නිසා නිකන් හිත කැළඹුණා කියලා කියනවනේ. මේ නාඩි වැටෙන එකත් මොකද්ද? මේ මොහොතේ මට දැනෙන එක. හුස්මම දැනෙන්න ඕනේ කියලාම ඒකෙම ඉන්න උමනාවකුත් නැහැ. මේ වෙලාවේ මට දැනෙන්න ඕන නාඩි වැටෙන එක, අන්න ඒක මේ වෙලාවේ ප්‍රත්‍යක්ෂය මට. ඒතර නාඩි වැටෙන හැටි කොහොමද වැඩියෙන් දැනෙන්නේ? කොයි හරි යගේ තැනකටද? අන්න ඒ ගැනත් අපිට හිත යොමු කරගන්න පුළුවන්. හුස්මම බලන්න ඕනමයි කියලා ඉන්න ඕනෙත් නැහැ. මේ වෙලාවේ මොකක් හරි දැනෙනවා නම් අන්න ඒකත් එක්ක හිටියානම් ඒ වෙලාවේ ඉන්නවා තමන් එක්ක මේ මොහොතේ ඉන්නේ. ඒතර හුස්මම නොදැනුණා කියලා ප්‍රශ්නයක්වත් නැහැ. ඒ වගේම දැන් මේ විදියට අර හිත පිට යන එකට වටිනාකමක් දෙන්න ඕනේ නැහැ. මේ වෙලාවේ දැන් හුස්ම දැනුණා කියලා පොඩ්ඩක් හරි කියනෝනේ. අන්න ඒකට වටිනාකමක් දෙනෝනම් ඒ වටිනාකම දෙන එකට තමයි අපි හිත යන්නේ ඉස්සරහට. අපි අඩු වටිනාකමක් දෙන්න මේ මූල කර්මස්ථානයට හිත දන්නේම නැතුව අර පිට යන ගතිය වැඩි වෙනවා. අපි උදාහරණයක් විදියට කියමු. දැන් ගෙදරට දඩාවත යන බල්ලෙක් ආවගේ. දැන් බල්ලට අපි කන්න ටිකක් දුන්නොත් ඌ නිතරම ඊළඟ දවසේ තෙන්න ගන්නවා. ඒ වෙනුවට එයා ගණන් ගන්න නැතුව හිටියානම් ඊළඟ දවසේ එන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මේ හිතුවිලි වලටත් මොකක් හරි දෙයකින් හිත පිට යනවා නම් ඒකට අපි වටිනාකම දෙන්න දෙන්න අපේ හිත පිට යන ගතිය වැඩි. ඒක නිසා පුළුවන් තරම් මේ එක හුස්මක් හරි දැනුණා නම් අන්නේ දැනෙච්ච හුස්මට වටිනාකමක් දුන්නා නම් මූල කර්මස්ථානයේට වටිනාකමක් දෙන්න දෙන්න ඒකත් එක්ක හිත ඉන්න ගතිය වැඩි වෙනවා. ඒ වගේම මූල කර්මස්ථානය කියන්නේ මේ මොහොතේ මට දැනෙන දේ. මේ මොහොතේ ඇඟට දැනෙන දේ. ඒක මොකක් වුණත් කමන්නේ නැහැ. හුස්මම වෙන්න ඕනෙත් නැහැ. බඩ පිම්බීම හැකිලීමම වෙන්න ඕනෙත් නැහැ. නාඩි වැටෙන එකක් වෙන්න පුළුවන්. තව කෙනෙකුට මොකක් නිකන් මූණ කහනවා වගේ මොකක් හරි නැගේ. ඇඟේ කොහේ හරි දැනීමක් වෙන්නත් පුළුවන්. තව කෙනෙකුට ඉඳගෙන ඉන්න ඉරියව්ව දැනෙන විදියක් වෙන්න පුළුවන්. යටිපතුල් තට්ටන් එහෙම වැදිලා තියෙන එකක් දැනෙන්න පුළුවන්. ඔය මොනවා හරි මේ වෙලාවේ දැනෙනවා නම් අන්නේ වැඩිපුර දැනෙන එකත් එක්ක හිටියනම් ඒ දෙයට කාලයත් එක්ක මොකක්ද වෙන්නේ? ඒක වෙනස් වෙනවද? මට ඕන විදිහට තියෙනවද? ඊළඟට මේකත් එක්ක එහෙම කාලයක් ඉන්නකොට දැනගන්න පුළුවන් මේකට කැමැත්ත වෙන හැටි ඔන්න ඔය ඉස්සරහත් බලන්න පුළුවන්. තියන්නේ මුලින් Tamanට වැඩිපුර දැනෙන එකට වැඩි වටිනාකමක් දුන්නා නම් මේ විදිහට හිත පිට යන ගතිය අඩුයි. ඉතින් මෙහෙම හිත පිට යන්නෙම නැහැ කියලා තියාගන්න ඕමනාවක්වත් නැහැ. ඉතින් ඒ සඳහා අපි ඉස්සෙල්ලා මෙහෙම හිත එක තැනක තියාගන්න මුලින් try කරන්න ඕනේ. එහෙම try කරලා එක තැනක ටික කාලයක් තියාගෙන ඉන්නකොට තේරෙනවා හිත පිට ගියත් ඇතුළේ තිබුණත් එකමයි කියන එක තේරෙනකන් ඉස්සෙල්ලා අපි මේ වටිනාකම දෙන්න ඕන මොකක් හරි මූල කර්මස්ථානයක් අරගෙන ඒකට වටිනාකම දෙනවා. එහෙම කාලයක් කරගෙන ගියා නම් හරි. ඒක නිසා මේ ඊළඟ දවසෙත් දැන් මේ විදිහට report කරපු එකේද දන්නේ නැහැ සමහරට වරද තියෙන්නේ. ඒ කොහොම වුණත් අර වැඩි වටිනාකමක් දීලා තියෙන බව පේනවා හිත පිට යන එකට. ඒ වෙනුවට මේ මූල කර්මස්ථානයේ විස්තර වැඩිපුර කියන්න පුළුවන් නම් අන්න ඒක තමයි හොඳම. ඒ කියන්නේ ඒකට වැඩි වටිනාකමක් දීලා තියෙනවා. ඒ වගේම සක්මන විනාඩි 10ක් විතර වගේ කරා කියලා නේද? සක්මනට වැඩි වෙලාවක් දුන්නා නම් මේ වගේ හිත පිට යන ගතිය ගොඩක් අඩු වෙන්න පුළුවන්. සක්මනේදී අපිට ලැබෙන ප්‍රතිලාභ පරයන්කයෙන් ලැබෙන්නේ නැහැ. ඒක නිසා සක්මනටත් පරයන්කයට වගේම වැඩි කාලයක් දුන්නා නම් ඒකනොත් වැඩි අපිට වැඩි ලාභ ප්‍රයෝජන ලැබෙන්න පුළුවන්. අපි මේ ටික තමයි දැනට කියන්න තියෙන්නේ. ඉතින් ඉස්සරහටත් මේ විදිහට කරගෙන ගිහිල්ලා කරගෙන යන්න පාඩුවක් නැහැනේ. මේ හිත පිට ගියා කියලා කරගෙන යන්න ප්‍රශ්නයක් නැහැනේ ලොකු. දැන් අර හිත ඇතුලේ තියෙන එකට වැඩි වටිනාකමක් දීලා තව ටික කරගෙන ගිහිල්ලා ඊළඟ දවසෙත් මේ විදිහටම වාර්තා කරා නම් මේ හිත ඇතුලේ තියෙනකොට මොකක්ද වෙන්නේ? මොන විදිහටද දැනුනේ? මූල කර්මස්ථානයේ දැනුනේ කොහොමද? ඊළඟට ඒකට ඒකේ ඉඳලා හිත පිට යන්න ඉස්සෙල්ලා මොකක් දුන්නේ කියලා අන්න ඒ විස්තර වලට වැඩි වටිනාකමක් දුන්නා නම් ඊළඟ report එකේදී අන්න ඒ විස්තර කිව්වනම් අපිට බලා ගන්න පුළුවන් කොහොමද වැඩේ වෙන්නේ කියලා. හොඳයි.
ගෝහන්සේට තෙරුවන් සරණයි ඒ පැහැදිලි කිරීම වලට. දැනට ලිඛිත වාර්තා කිසිවක් ඉදිරිපත් වෙලා නැති නිසා අපිට අද සම්බන්ධ වෙන අයට වාචිකව තමන්ගේ අත්දැකීම් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙන්න සුදුසුයි කියලා ඔබ වහන්සේගෙන් මම අවසර ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්ස. දැනට කවුරුවත් ඉදිරිපත් වෙලා නැති නිසා මගේ අත්දැකීමක් ඉදිරිපත් කිරීමට අවසරද? අවසරයි ස්වාමීන් වහන්ස. මගේ මූලකම තහන වෙන්නේ පිම්බීම හැකිලීම. නමුත් මුලින්ම පරයන්කය ආරම්භ කරන්නේ ඉරියව්වට තමයි අරමුණු කරන්නේ. ඉරියව්ව අරමුණු වෙලා බොහොම ටික වේලාවකින් ඒ කියන්නේ පිම්බීම හැකිලීම බොහොම සියුම් තත්ත්වයට එනවා. සමහර දාට ඒ කියන්නේ පටන් ගනිද්දිම ඒක දැනෙන්නේ නැති තරම්. ඊට පස්සේ මේ මට මේ දැන් දින දෙකකට කලින් ලැබුණු අත්දැකීමක් මේ කියන්නේ. එහෙම සිත තැම්පත් වුණාට පස්සේ සිතයි කයයි දෙකම බොහොම තැම්පත්. සිත දිහා බලද්දි බොහොම ආලෝකමත් ස්වභාවයක් තියෙන්නේ. සිතුවිලි එන්නේම නැති තරම්. ඒ තත්ත්වයේ ඉඳෙද්දි කයේ විවිධ ධාතු ස්වභාව නිරීක්ෂණය වුණා. ඒ කියන්නේ කයේ හද ගති, ඒ වගේම කයේ වැగిරෙන ගති, පිම්බෙන ගති, ඒ කියන්නේ බොහොම කෙටි කාල සීමාවල් තුල ඒවා ඒ හැම එනවා යන ස්වභාවයක් තිබුණා. ඒ අතරේ දෙපාරක් විතර පරයන්කය තුලදී එකපාට ගැස්සිලා ඇස්සරුණා. හැබැයි ඒ දෙවතාවෙදිම මගේ සතියට එකෙන් බාධාවක් උනේ නැහැ කියලා මම හිතනවා. මොකද ආපහු අර හිටපු බොහොම මේ නිවිච්ච තත්වයටම ආපහු මට එන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මේ භවනාව තවදුරටත් ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි.
හොඳයි. ඉතින් මේ කරගෙන යන්නේ කියනම් කිසිම දෝෂයක් කියන්න බෑ. මේකම තවදුරටත් දිගටම කරගෙන යන්න තියෙන්නේ. අර හිත ගැස්සිලා හැරෙනවා කියන්නේ එතකොට අර සමාධිය කැඩෙන්න පුළුවන්. සමාධිය කරනකොට සතිය කැඩිලා නැහැනේ. ඒක හොඳටම විශ්වාසයනේ සතිය කැඩුන්නේ නැහැ කියලා. මේ වෙලාවෙම ගැස්සීමක් ඇති වුණා. ගැස්සීමක් ඇති වෙලා අන්න ආයෙත් හැරිලා වගේ ආයෙත් රිෆ්‍රෙෂ් වෙලා වගේ ආයෙත් මුලට ආපු ගතියක් නෙපෙන්නේ. එතකොට අර සමාධියේ පොඩි සෙල්ලවීමක් වෙලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ. සමාධියෙම ඉන්න ඕන කියලාවත් දෙයක් නෙවෙයිනේ. එතන සතියෙන් ඉන්න ඕන නම් ඒක හරහාම මේ වැඩේ කරගන්න පුළුවන්. ඒ අර වෙන දේවල් දැන් ඉඳගත්තු ගමන්ම සමහර දවසට හොඳට පිම්බීම හැකිලිම දැනෙනවා. සමහර වෙලාවට එහෙම දැනෙන්නේ නැති. ඒක තමයි ස්වභාවය. මෙන්න මේකත් අඳුර ගන්න පුළුවන්. අපිට මේ හැමදාම එකම විදියට වෙන්නේ නැහැ. මේකෙත් සමහර වෙලාවට දවසේ උදේ එක විදියක්, හවස එක විදියක්, ඊළඟ රැයට තව විදියක්, එහෙම එහෙම සතිය දවස් හත ගත්තාම තවත් විදියක් වෙන්නත් පුළුවන්. ඔය බාහිරෙන් කරන වැඩ අනුව එක එකන හම්බ වෙන හැටි, අපිට දකින්න හම්බ වෙන නිවුස් වල හැටියට, ඔය වගේ දේවලුත් එක්ක, ඒ වගේ නෑම කෑම වගේ දේවලුත් එක්ක මේක වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ හැම දෙයක්ම එකකින් නෙවෙයි මේ එකකට උදව් වෙන්නේ. ගොඩාක් දේවල් එකතු වෙලා තමයි, ඉෆෙක්ට් වෙලා තමයි මේ ප්‍රතිඵලයක් ලැබෙන්නේ. ඒ ඔය වගේ නුණත් අපිට හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන්. මේ වගේ පරයන්කයකට මෙන්න මෙහෙම මේ වගේ වටපිට දේවලුත් අපිට උදව් වුණා කියලා තමන්ගේ චරිත ස්වභාවයත් මේ හරහා තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම මේ කොච්චර අපි මෙහෙම අද හොඳට මෙහෙම පරයන්කය කරා කියලා හිට වෙනකොට ඊට වඩා සම්පූර්ණ වෙනස් වෙන්න පුළුවන්. අනේ කාලයත් එක්කත් මේ අනිත්‍ය ස්වභාවය තමන්ටම තේරුම් ගන්න මේ අවස්ථාව තියෙනවා. ඒත් මට ඕන විදිහට මේක කන්ට්‍රෝල් කරන්නත් බෑ. මේන් මේ දේවල් අපේ එදිනදා ජීවිතයටත් ඊළඟට එකතු කරගන්න පුළුවන්. අපි කොච්චර හිතුවත් මට ඕන විදිහට මේක වෙයි කියලා හැම වෙන්නේ නැති වෙලාවල් තියෙනවා. අනේ ඒ වගේ වෙලාවක් ආවම අපේ හිත කොච්චර කලබල වෙනවද. අම්මහා ලොකුට බලාපොරොත්තු වෙලා ඉඳලා හැම දෙයක්ම මගෙන් කරන්න පුළුවන් 100%ක්ම දේවල් කරලා ඒක හරියට සිද්ධ වෙන්නේ නැති වුණාම අර බලාපොරොත්තු කැඩෙන හැටි. ඒ මොන මේ වගේ දේවල් තේරුම් ගන්න මේකත් අවස්ථාවක් කරගන්න පුළුවන්. ඒකට දැන් මේ කරගෙන යන ප්‍රතිපදාව අපි එදිනදා ජීවිතේටත් මේ ගලපා ගත්තා වෙන්නේ. ඒ ඇරෙන්න මේ කරගෙන යන දෙයට බාධාවක් නැහැනේ මේ කියන විදිහට. ඒ නිසා මේ කරගෙන යන එක තව වැඩිපුර කරගෙන යන්න. ඒ වගේම අර එදිනදා ජීවිතයේ අපිට හම්බ වෙන කරදර බාධක බලාපොරොත්තු කැඩිච්ච තැන්වල යන්නේ එතකොටත් අපි මෙන්න මේ හරහා මේකෙන් ලැබිච්ච අවබෝධයම අපිට ඒකට පාවිච්චි කරන්න පුළුවන් කියන එක තමයි කියන්න තියෙන්නේ. හොඳයි.
තෙරුවන් සරණයි ඔබ වහන්සේට බොහොමත්ම පිං. ඊළඟට සාරා මහත්මිය අත්වසවාගෙන සිටිනවා. අපිට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් ගැටලුව ඉදිරිපත් කිරීමට. මයික් එක මියුට් කරන්න.
අවසරයි ස්වාමීන් වහන්සේ. මට මේ දින කිහිපයක් තිස්සේ භාවනා කරනකොට මුළු පොඩි අත්දැකීමක් ඒකට මොකද කියලා දැනගන්නයි ඔබ වහන්සේට මේ කතා කරන්න කියලා හිතුනේ. මේ මම වார்த்தාව කියන්නම්. මෙහෙම මං පිම්බීම හැකිලිම් තමයි මගේ මූල කර්මස්ථානේ ඉන්නේ. මම පිම්බීම හැකිලිම් දිහා බලාගෙන හිටියා. එතකොට ඒක සියුම් වෙලා ගියා. ඒක තව තවත් සියුම් වෙලගෙන ආවා. එතකොට සිතිවිලි කීපයක් ඇවිත් යනවා මම දැක්කා. ඊට පස්සේ මගේ ශරීරයේ තනින් තන දැනීම් ඇති වුණා. ඒව ඇති වී නැති වී ගියා. මම දැක්කා ඒ ශරීරයේ බිඳිලා බිඳිලා යනවා. කොටස් වලට කැඩිලා කැඩිලා යනවා. ඒ ඉස්සේ බලාගෙන ඉන්නකොට මට හිස් බවක් නැවත මට දිස්සුණා. ඊට පස්සේ හිස් බවත් සමග නැවත අර පිම්බීම් හැකිලිම අරමුණු වුණා. නැවතත් හිස් බවක් අරමුණු වුණාම මට ඒ හිස් බව කෙරෙහි ලෝභ සිතක් පහළ වුණා. ඊට පස්සේ ලෝභ සිතත් හිස් බවත් සියල්ලම නැති වෙලා ගියා. ආපහු අර පිම්බීම් හැකිලිම සියුම් පිම්බීම් හැකිලිම දිහා බලාගෙන ඉන්නකියා මගේ බෙල්ල පහළට කඩාගෙන වැටුණා වගේ පහළට නැමිලා ගියා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ බොහෝ වෙලාවක් මට මොනා වුණාද කියලා දන්නේ. ආපහු මට දැනෙන්න පටන් ගන්නකොට මම ආපහු පිම්බීම හැකිලිම සියුම් විදියට දකිමින් හිටියා. අර ඒ අතර කාලයේද මොකදුනේ දන්නේ. මං කොහොම හරි වෙලාව බලනකොට පැය දෙකක් විතර ගත වෙලා තිබ්බ ස්වාමීන් වහන්සේ මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් දැනගන්න.
ඒකෙදි දැන් කලින් අර හිස් බවක් දැනුණා කියන ඊළඟට පිම්බීම හැකිලිම දැනුණා කියලා තියෙනවානේ. ඊළඟට මුකුත් නැති තත්ත්වයක පැය දෙකක් විතර මුකුත්ම නැති දෙකකුත් තියලා තියෙනවා. අපිට කියන්න පුළුවන්ද දැන් මුකුත්ම නැති ওই පැය ගානක් කාලයක් තියලා තියෙනවා ඊළඟට හිස් බවක් දැනුණ කාලයක් තියලා තියෙනවනේ. ඒ අතර වෙනස මොකද්ද? ඒ අවස්ථා තුනක් කියන එකක් තමයි පිම්බීම හැකිලිම දැනිච්ච එක. ඊළඟට තියෙන බවක් දැනිච්ච එක. ඊළඟට තියෙන මොකක්වත්ම නොදැනිච්ච දේ. ওই අවස්ථා තුනෙන් අපිට දැනිච්ච එක ගැන අපිට හිතා ගන්න පුළුවන් නේ පිම්බීම හැකිලිම දැනුණා කියලා. අර දෙක අතර වෙනස මොකක්ද කියලා කියන්න පුළුවන්.
කාලයේද සම්මත.
ඔය කාලය නෙවෙයි මොකක්ද හිස් බවක් දැනුණා කියන එකෙන් කියන්න මොකක්ද කියලා කියන්න.
ඒ කියන්නේ මුකුත්ම නැතුයි ස්වභාවයක් සම්මත.
අදට අර තව පැය දෙකක් විතර මුකුත්ම නැතුව ගියා කියන ඒ දෙක අතර වෙනස.
ඒක මට දැනීමක්. ඒ කියන්නේ මොකක් දුන්නේ කියලා මට කල්පනාවක් නෑ සරලව. ඊට පස්සේ අර කියන්නේ ආපහු මම නිකන් ආපහු හුස්මට එනකොට මට වැටුණා මම කියන්නේ මට දැන් නොදැනී යම් කිසි කාලයක් ගෙවිලා ගිහින් කියලා.
ඉස්සෙල්ලත්තර කියන්නේ හිස් බවක් දැනුණා කියලා කිව්වා.
ඒක මම අවදින් හිටියා
සමහරවිට. එතකොට ඒක අවදින් ඉන්නවා කියන්නේ මොකක් හරි දැනීමක් තියෙනවද නැත්නම්?
ඒක ඒකට සමාන්තරව වගේ අර හුස්මත් මට දැනුණා. දැන් මේ අවස්ථාවේදී මට ඒ කියන්නේ මට හිතා ගන්න බෑ මට මොකද වුනේ කියලා. මට ඒත් හිතුනට නිින්ද ගිහිල්ලාද කියලා.
ඒකට ඒක ආවේ කොහොමද කියලා අපිට කියන්න පුළුවන්ද?
ඒක හරේ අර මේ හුස්මරෙන් يعني පිම්බීම හැකිලිම දිහා බලාගෙන ඉන්න තමයි සම්බන්ධස එහෙමම එහෙම නොදෙනී ගියලා යම්.
ඔව් ඒකට දැන් දවස් දෙක තුනක් වුණා නම් තව ඉස්සරහටත් බලන්න ඒ තත්ත්වෙට එකපාරට මෙනවද එහෙම හිට එනවද ඒ එන්න ඉස්සෙල්ලත් මොකක් හරි එකපාරටම වෙන්නේ නැහැ. දා ඉරපායනකොට ඉස්සෙල්ල ටික ටික අහස රතු වෙලා ටික ටික නේ ඉරපායන්නේ. අන්න ඒ වගේ අරක බලන්න එකපාරටම එක සිද්ධ වෙනවද නිකම්ම නැති වෙනවද යන්න ඒ වෙන ජවනිකාව ටික ටික වෙනස් වෙන හැටි බලන්න. ඒකට දැන් අර කලින් කිව්වේ මුකුත්ම නොදැනුණා නොදැනෙන බව දැනුණා කියන්නේ ඇත්තට මුකුත්ම නොදැනිලා නැහැ. අර හුස්ම කියන්නේ පිම්බීම හැකිලිම කියන එක ටිකක් සලුවට දැනි තියලා ඒක ගොඩක් ලාවට දැනිලා තියෙනවා. නොදැනුණා කියන්නේ අර හුස්ම මේ හුස්මනේ පිම්බීම හැකිලිම මෙන්න මේක පිම්බීම මේක හැකිලිම කියලා ලොකුව රලුවට දැනෙන එක වෙනුවට සියුම්ම මොකක් හරි දැනිලා තියෙනවා කියන එක නේද? අර නොදැනනා කියන එක ඉස්සෙල්ලා කිව්වේ නේද?
එහෙමයි.
ඒ කියන්නේ සිවුම් භවයේ තමයි සිවුම් භවයේ රළු භවයේ වෙනසක් ඉස්සෙල්ලා දැකලා තියෙනවා. ඊට පස්සේ ටික වෙලාවක් යනකොට ඒ මුකුත්ම නැතුව, දැනෙම නැතුව නිකන් බ්ලැන්ක් කාලයක් ගිහිල්ලා ඔන්න ආයසරයක් අර සිවුම් හුස්මට ඇවිල්ලා තියෙනවා. කියන්නේ සිවුම් පින්බීම හැකිලීමට ආයෙත් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවවලදී හොඳට බලන්න මෙන්න මේ එකින් එක වෙන් කර අඳුරා ගන්න පුළුවන් දෙයක්. මේක එකින් එක වෙන් කරගලා අඳුර ගන්න ට්‍රයි කරන්න මේ හැම එකෙම එක වගේ පොදු ලක්ෂණක් දකින්න පුළුවන්. ඒ වගේ මේවා ඇතර වෙනස්කම් දකින්නත් පුළුවන්. දැන් අපි දකින්න පිම්බීම එක විදියක් තියෙනවා, හැකිලිම ඊට වඩා වෙනස් ගති තියෙනවා. අනේ මේ දෙක අතර වෙනස්කම් දකින්න වගේම මෙන්න මේ වගේ අවස්ථාවල කියන්නේ පරයන්කේ ඉන්න වෙලාවේදී කාලයත් එක්ක වෙනස් වෙනකොට මේ අවස්ථාවල සමාන ලක්ෂණ තියෙන්න පුළුවන්, වෙනස් ලක්ෂණ තියෙන්න පුළුවන්. අන්න ඒ වගේ දේවලුත් අපිට බලන්න පුළුවන්. මේ බලන්නේ ඇත්තට මේ ලෝකේ යථා ස්වභාවය තේරුම් ගන්න. මේවට කැමැත්ත අකමැත්ත දක්වන හැටි. දැන් මේ වගේ අර බ්ලැන්ක් තිබුණා උනාට පස්සේ හිතන මොකක් දුනේ කියලා, මම යන්නේ නැති වුණා කියලා ඔන්න බයක් ඇති වෙන්නත් පුළුවන්. තව වෙලාවකදී අර හිස් බවක් කියලා මුකුත් නෑ ආවට දැනි දැනි කියනකට කැමති අවස්ථාවකුත් ඇවිල්ලා දෙනවා. ඔන්න ඔය වගේ එක එක දේවල්ට මගේ කැමැති අකමැති ඇති වෙන හැටි. සමහර දේවල්ට බය ඇති වෙන හැටි. ඉතින් මේ නිකම්ම Tamanටම දැනෙච්ච දේවල්ට තමයි මේ බය ඇති වෙලා තියෙන්නේ, කැමැත්තක් ඇති වෙලා තියෙන්නේ. වෙන කවුරුවත් කරපු දෙයකටත් නෙවෙයිනේ. මේ නිකම්ම හුස්ම දිහා බලන් ඉන්නකොට ඒ දැනීමට තමයි මේ එක එක දේවල් මම කරලා තියෙන්නේ. ඒ කරන්න කරන්න ඕන මමයා නිසා තමයි මේ මමයා පෝෂණය කරන්න මට ඕන විදිහට මේක වෙන්න ඕන කියන අදහස නිසා තමයි මේ විදිහට කැමැත්ත අකමැත්ත ඇවිල්ලා තියෙන්නේ, ඒකට බය ඇති වෙලා තියෙන්නේ. ඔය හැම දෙයක්ම වෙන්නේ මේ මමයා මෙතන ඉන්න ඕන නිසා. ඔන්න ඔය වගේ කරුණොත් අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේකට මොකක්වත් නැතුව නිකම්ම වෙන දේ දිහා බලන් ඉන්න පුළුවන් නම් ඕක විශ්ින්ම අපිට කියලා දෙවි තව තව විස්තර මේකේ මොකක්ද වෙන්නේ කියලා. මමයාගේ ලක්ෂණ තව තවත් පෙන්වලා දෙන්න. ඉතින් පෙන්වලා දීම සඳහා තව තවත් වැඩි කාලයක් මේකට යොදවලා මේකට මේකම එක දිගට කරගෙන යන්න තමයි තියෙන්නේ. එහෙම නැතුව මේක වෙනස් කරන්න ඕන කියලා එහෙම කිසිම දෙයක් නැහැ. මේ කරගෙන යන වැඩේම අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ ඔය බලන් ඉන්න විතරයි තියෙන්නේ. ඉතින් ඕකම දිගටම කරගෙන යන්න කියලා තමයි අපිට කියන්නේ.
ඉරුවන් සර්ණයි ස්වාමීන් වහන්ස සාරා මහත්මියටත් බොහොම පිං ගැටළු ඉදිරිපත් කළාට අපි දැන් මේ සම්බන්ධ වෙලා ඉන්න පිරිසට සමා වෙන්න තව මොනව හරි කියන්න තියෙනවද සාරා
මහත්මිය? මේ ගොඩක් පිං ස්වාමීන් වහන්ස ගොඩක් පැහැදිලි වුණා මම මේ මට ඒ කාරණාව ඔබ වහන්සේට ගොඩක් පිං.
හොඳයි, සහභාගී වෙලා ඉන්න පිරිසට නැවතත් බොහොම කාරුණිකව ආරාධනාවක් කරනවා. තමන්ට භාවනාව සම්බන්ධයෙන් හෝ ධර්මදේශනාව සම්බන්ධයෙන් හෝ යම් කිසි ගැටලුවක් මතුණා නම් ඒක සභාවට ඉදිරිපත් කරන විදිහට.
එහෙම ගැටලුවක් නැතිනම් අපිට වෙන කලින් එකකට ලැබිච්ච පිළිතුරක් තියෙන ඒක ඉදිරිපත් කරන්නත් පුළුවන් ඕන.
හොඳයි ස්වාමීන් වහන්සේ.
අද අපි දවසක් මීට කලින් දවසේ රාජිකා නම් මම හිතන පේන්නේ නැහැ වගේ රාජිකා මහත්මයාට කිව්වා හෝම්වර්ක් එකක් දුන්න කලින් දවසේ කමඨහන් සුද්ධ කරද්දි මේ කමඨහන් වාර්තාවේ මම මගේ මට කියන වචන කීයක් තියෙනවාද කියලා පර්සන්ටේජ් එක බලලා කියන්න කියලා. ඒකට මේ ඒකට උත්තරයක් ලැබිලා තියෙනවා. ඉතින් මෙහෙම දැන් අපි කොච්චර අනුන්ට උදව් කරත් ඒ අනුන්ට උදව් කරන්න යද්දී සමහර කෙනෙකුට මේ මමයා පෝෂණය වීම වැඩි වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙන්නේ අනුන්ට උදව් කිරීම තමයි. ලෝකයට දෙයක් කිරීම තමයි. ගොඩක් වෙලාවට මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ ගොඩක් අර පිංකම් කරන්න යද්දී. ඉතින් මෙහෙන් අපි කියන මේ කමඨන් වාර්තාවක උනත් ඒක දන්නේම නැතුව මේ මම මෙහෙම කරා මට මෙහෙම වුණා මට දැනුණා මගේ මෙහෙම එකක් වුණා කියන ඉබේම කියවෙනවා නම් ඒක හිතන්නේ නැතුව කියවෙන්නේ. අන්න එහෙම මේ මම ගැන ටිකක් වැඩි වෙන වටිනාකමක් දෙනවා කියන්නම ඒ කරන හොඳ වැඩේ හරහා හරි මම ටිකක් හරි පෝෂණය වීම. ඉතින් මේක කවදක් හරි පස්සේ රෙකෝඩින් එක හරි අහයි කියලා අපි බලාපොරොත්තු වෙන නිසා මමකට කියන්නේ. දැන් මෙච්චර දවස දැන් මේ කියලා තියෙන්නේ මාර්තු 19 කියලා තියෙන මේ ඇසයින්මන්ට් එක දීලා තියෙන්නේ. ඉතින් අද වෙනකන් මේක උත්තර දෙන්නත් පරක් වෙලා තියෙන්නේ. අන්න මම යාට තට්ටු වෙනකන් මේ මෙච්චර දවසක් කොහොමද මම මේකට උත්තරයක් දෙනවද නැද්ද කියලා පොඩ්ඩක් කල්මරමර ඉඳලා තියෙනවා. ඊට පස්සේ කොහොමරි මේ මම මේ පැත්තට අනිත් පැත්තට කොහොමරි මේ අනිත් මම යා නැති කරන්න උනන්දුවක තියෙන බවකුත් වෙනවා. ඒක නිසානේ මේ කල් ගිහිල්ලා හරි මේකට උත්තරයක් දෙන්නේ. මේ මම යා නැති කරන්න උවමනා තියෙන එක පැත්තකින් අපි අගය කරන්න ඕන. ඒ වුණාට මෙන්න මේ කියන කෙනා විතරනේ අපි හැමවම කරන්නේ මේකම තමයි. මේ කමටහන් සුද්ධ කරනකට උනත් මේ මමයා පෝෂණය කරන්න අපි ට්‍රයි කරන හැමතිස්සෙම. ඒ හැමතිස්සෙම මේක අපි දන්නේම නැතුව වෙන දෙයක්. මේ සංස්කාරෙ ගිහිල්ලා නිවන් දකින්නවා කියන්නේ මේ මම නැත්තටම නැති කිරීමක් නේ. ඒත් ඒ සඳහා තමයි අපි පරයන්කයක් කළා, සක්මනක් කළා මේ මමයා ගැන වැඩි විස්තර හොයාගන්න එක තමයි කරන්නේ. අපි ගත්තාම මාපියා සංවිධානවල වගේ ගොඩාක් යටම ලෙවල් එකේ ඉන්න අය තමයි මේ යන දරුණු මිනිස්සු විදිහට අපිට පේන්නේ. උනාට ඊට ටිකක් උඩ ලෙවල් එකේ ඉන්න ඊට වඩා හොඳ මිනිස්සු. ඒගොල්ලෝ අරගොල්ලන්ට අර යටම ලෙවල් එකේ ඉන්න හරහා වැඩ ගන්න කරන්න. ඊටත් තව උඩ ලෙවල් එකකට යනකොට හරි හොඳ මිනිස්සු ඉන්න. ඒගොල්ලොත් කරන්නේ අර පල්ලෙහා ඉන්න මිනිස්සුන්ගේ වැඩ ගන්න එක විතරයි. එහෙම එහෙම ලෙවල් ගොඩාක් උඩටම යනකොට ඉන්න මේ ලෝක ප්‍රසිද්ධ එක්ක මේ නොබෙල් ත්‍යාගයේ දිනපු එහෙම නැත්නම් ලෝක ප්‍රසිද්ධ හොඳම මිනිස්සෙක්. හැමෝටම උදව් කරන මිනිස්සෙක් තමයි මේ මාපියා සංවිධානයේ උඩම ඉන්නේ. දැන් අන්න ඒ වගේ තමයි විඥානය ගැනත් මමයා ගැනත් හොයා හොයා යද්දි අපිට යටින් පේන මේ පව් කරන පන්සිල් කරන වගේ නරක දේවල් තමයි හොඳටම පේන්නේ. අන්න ඒවා අඩු කරගෙන යද්දි මොන ඊට වඩා ටිකක් හොඳ මිනිස්සෙක් වෙන. හොඳ වැඩ කරන කෙනෙක්. ඒ වුණාට මේ හොඳ වැඩ කරන එක්කනා යටත් සමහර වෙලාවට මමයා පෝෂණය කිරීමක් සිද්ධ වෙනවා. ඒකත් අමතක කරලා කොහොම හරි භාවනාවක් කරන්න මෙහෙම තමන්ගේ දිහා බලන් ඉන්න ඒකටත් පිටිපස්සෙන් ඉඳන් ගහන මේ මං මගේ දිහා බලන එක වළක්වන්න තව වෙනස් දේවල් පිටිපස්සෙන් ඇවිල්ලා මෙයා මේ මමයාම වෙන දේවල් කියලා දෙන මේක මෙහෙම කරත් හොඳයි මේ විදියට කරත් හොඳයි කියලා ඔන්න පිටිපස්සෙන් ඇවිල්ලා තවත් මෙයා උදව් කරනවා. ඇත්තටම ඒක දිහා තව බලන් ඉන්න අන්තිමට මේ යටම ඉන්නේ හරි මමයා පාත්ත ගන්න එක හොඳයි කියලා වැඩි වැඩියෙන් මේක මමයා පෝෂණය කරන්න මේ මගේ හොඳට තමයි හැම දෙයක්ම කියලා දෙන්නේ. බලන් ගියාම අන්තිමට වෙන්නේ මේ මමයා තවදුරටත් පවත්වා ගැනීම සඳහා තමයි මෙයා මේ උදව් කරන්නේ. පින්කමක් කරත් එහෙම නැත්නම් මේ අනුන්ට උදව් කරත් නරක වැඩක් කරත් මේ හැම එකෙදිම යටින් ඉන්නේ මේ මමයා පෝෂණය කිරීමට තමයි යන්නේ. ඉතින් මෙහෙම දැන් නිකම්ම එකපාරට මෙහෙම වார்த்தාවක් කියනකොට මම වගේ වචන වැඩිපුර ඉදිරිපත් වෙනකොට තේරෙනවා මෙයා වැඩිපුර තියෙන්නේ මේ මමයා පෝෂණය කිරීමක් තමයි කියලා. ඉතින් ඕක එක දවසක් කිව්වට පස්සේ ඊළඟ දවසේ රිපෝට් එක ලියන්න ඉස්සෙල්ලා ලියාගෙන ඔන්න මම මගේ වචන ටිකක් අයින් කරලා ඔන්න එඩිට් කරපු රිපෝට් එකක් තමයි ඊළඟට කියවන්නේ. එතකොට ඒ දවසේ මේ සයිමන්ට් එක දීලා හරියන්නේ නැහැ. එතකොට ඊට වඩා වෙනස් විදියකට තමයි මේක අල්ලන්නේ. දැන් ওই වගේ තමයි ඕනම කෙනෙක් මෙහෙම කතා කරද්දී අපි බණ කියනකොට මේ කමඨහං සුද්ධ කරනකොට උනා මම මගේ මේ කියන වචන දන්නේම නැතුව කියවෙනවා. ඒ කියවෙන්නේ අපේ මමයා ටික උඩ ඉන්න මට්ටමත් එක්ක තමයි. ඔබ හිතලා බලෙන් නැති කරන්නත් පුළුවන්. හැබැයි ඒක හිතලා බලෙන් නැති කරාට ඇත්තම මේ මමයා කියන එක නැතිවීමකුත් නෙවෙයි එහෙම වෙන්නේ. ඒක ඔටෝ සිද්ධ වෙනවනම් ඔන්න ටිකක් මමයාට දෙන වටිනාකම අඩු වෙන්න පුළුවන්. අපි හැමතිස්සෙම මොකක් හරි දෙයක් කළා මමයා හයිලයිට් කරන්න හදනවනම් ඒකෙන් වෙන්නේ හොඳ දෙයකින් අපිට පිනක් ලැබෙන්න පුළුවන්. එනවාට අනිත් පැත්තෙන් මේ සංසාරෙ දික්වීමකුත් ඒකත් එක්කම සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා මේ වார்த்தාව ගැන මේ කෙනාට වැරදි කියනෝ නෙවෙයි. මේ අපි හැමෝගෙම පුරුද්දක් මේක. ඒ පුරුද්දෙන් අපේ තමන්ටත් මේක අවස්ථාවක් කරගන්න පුළුවන්. මේ මගෙත් ඇති මේකම තමයි. මේකේ පොඩි පොඩි අඩු වැඩි වීම විතරයි මේක තියෙන්නේ. සමහර කෙනෙක් මේ ඊට වඩා ගොඩාක් වැඩියෙන් මෙහෙම මමයා ගැන වැඩි වටිනාකමක් දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ නැති වෙලාවක කමටහන් සුද්ධ කරන එකත් එච්චර හොඳ වැඩකුත් නෙවෙයි. ඉතින් අද ආපු නැති නිසා සමහරට පස්සේ දවසක හරි රෙකෝඩින් එක හයි කියලා හිතලා. ඉතින් මේ වැඩසටහන ගොඩාක් උදව් කරන කෙනෙක් නිසා මම කිව්වොත් හොඳයි කියලා හිතුණා. හොඳයි.
ඔබ වහන්සේට බොහොම පින්.
මේක කිව්වද අනිත් අයටත් මේකෙන් තමන් ගැන තේරුම් ගන්න මිසක් මේ අනිත් එයා මෙහෙමයි අයියා මෙහෙමයි කියන්නේ නේ. මමත් මෙන්න මේ ගොඩේම ඉන්න තවත් කෙනෙක් විතරයි මමත්. මේ කියන කෙනත් අහන අයත් ඔක්කොම මේ ගොඩේම තමයි ඉන්නේ. ඒකේ අඩු වැඩි මට්ටම් වල තමයි ඉන්නේ එක එක.
එහිමයි ස්වාමීන් වහන්ස. නදීප් අතවසවාගෙන ඉන්නවා. නදීප් අවස්ථාව තියෙනවා කතා කරන්න.
බොහොමත්ම පින් ඊළඟ අක්කා අවසරයි ස්වාමීන් වහන්ස. මම නෙවෙයි වාර්තාව ඉදිරිපත් කරේ ඒක මුලින්ම කියන්න ඕනේ. නමුත් ස්වාමීන් වහන්සේ කියපු දෙයට පොඩ්ඩක් සම්බන්ධයි. ස්වාමීන් වහන්සේ කියපු පරිදි අපේ අර ඇතුළේ තියෙනවා පොඩි තණ්හාවක් මාව චුට්ටක් උලුප්පු ගන්න වැඩක් කරන වෙලාවදී මම මෙන්න මෙහෙම අවස්ථා කීපයක් දැකලා තියෙනවා ස්වාමීන් වහන්ස. සමහර වෙලාවති අවස්ථා තිබෙනවා ඒ මාව උලුප්පනකොට පොඩි සියුම් සන්තෝෂයක් තියෙනවා. ඒ කියන්නේ මම කියන මම කරපු වැඩක් කියනවා ආහනියමයි නදී බොහොම හොඳට කරා ඉගෙන හොඳයි කියලා. ඊපස්සේ තවත් වෙලාවල් තියෙනවා ස්වාමීන් වහන්ස ඒ විදිහටම හොඳ කියනවා බොහොම හොඳයි. ඒ වෙලාවට එනවා ඔය පිට කැසිල්ල නවත්තන්නේ මම නිකන් කියලා පොඩි මේ
ද්වේෂයක් කිව්වත් ඒක වැරද්දක් නෑ ස්වාමීන් වහන්සේ. මේ වගේ අර නිකන් උලුප්පනවාට අකමැත්තකුත් වෙනවා ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් ඔන්න ඔය අවස්ථා දෙක පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්සේ. බොහොමත්ම පිං.
ඒකෙත් අර උලුප්පනට අකමැති මමෙකුත් එතනක් තියෙනවා. ඒකෙදිත් සමහරවිට මම අනිත් පැත්තෙන් එන්න පුළුවන්. ඒක ඇත්තට නිකන් කාම තණ්හාවයි මේ අනිත් පැත්ත මොකද්ද? අත් කියලා මතානයෝගය අතර වගේ වෙනසක් වෙන්නත් පුළුවන්. දැන් මම යා පෝෂණය කරනවට කැමති වෙන්නත් පුළුවන්. මම හයිලයිට් කරනවට කැමති වෙන්නත් පුළුවන්. ඒ වගේම මම හයිලයිට් කරනවට අකමැති මමෙකුත් අනිත් පැත්තේ ඉන්නත් පුළුවන්. ওই දෙක අතරේදී තමයි ගොඩක් වෙලාවට දෝලණය වෙන්නේ. සමහරට අර අනිත් පැත්තේ අන්තයටම යනවනේ. ගොඩාක් කෙනෙකුට උදව් කළා කල්ලිලා කියන මගේ නමවත් කියන්න එපා කියනකොට එතකොට අත අනිත් පැත්තේ අන්තයට ගිහිල්ලා. එහෙම නැතුව කිව්වත් එකයි නැතත් එකයි කියලා මට්ටමට එන්න පුළුවන්. බුදුතෝ හරියට මෙන්න මෙතනයි මේකේ සීමාව කියලා හරියටම මැනලා කියන්න බෑ. ඒ මොහොතේදී තමන්ට දැනෙන එක තමයි මේ වෙලාවේ මගේ නම කිව්වත් එකයි නැතත් එකයි. ගුණ ගායනා කරත් එකයි නැතත් එකයි. ගුණ ගායනා කරන්න එපාම කියනවනේ ඒකත් අනිත් පැත්තේ අන්තයයි. ගුණ ගායනා කරව ගන්නෝ මේ දේ කරනවනේ ඒකත් එක පැත්තක අන්තයක්. ඒ දෙක අතර ඉතින් චූටි චූටි වෙනස් වෙවි යන යෑමක් තමයි තියෙන්නේ.
නාමන්ත අත ඔසවාගෙන සිටිනවා. නාමන්ත ඔබට අවස්ථාව තියෙනවා ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
බොහොම පින් ලංකක තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. දැන් මට තේරලා තියෙනවා මේ මමයා කියන එක ස්වාමීන් වහන්සේ මේ වැඩියෙන්ම ඇති වෙන්නේ එක්ක වැඩ ගොඩක් වැඩි වුණාම සමහර වෙලාවට මේ කෙටි කාලයක් මොකක් හරි ට්‍රිකී වැඩක් හරි අවදානමක් තියෙන වැඩක් කරන්න හිතනකොට සහ සමහර වෙලාවට මේ වෙන කෙනෙක් කරන අසාධාරණ වැරද්දක් දැකලා ඒකට කේන්ති ගියාමම සෑහෙන ඒ මමත්වය මතුවෙලා එනවා කියලා තේරෙනවා. ඉතින් ඒ වෙලාවට කරන්න දෙයක් නැහැ. ඒක දිහා බලාගෙන ඉඳලා මේ දැනුවත් ඉඳලා මේක වෙනවා කියලා බල බල ඉන්න ගමන් ඒක තියාගන්න වෙනවා. මොකද සමහර වෙලාවට දැන් අනිත් අය කෙනෙක් එක්ක වාද කරන වගේ සිදුවීමක් අව විශේෂයෙන් වැඩ කරන තැන්වල සමහරවිට වෙන කෙනෙක් කියන එක වැරදි නම් එතන කතා කරන්න වෙන. ඉතින් ඒ වගේ තැන්වල දැන් ඒත් එන්නේ මම කියලා එකක් හදාගෙන නෙන්නේ එයා තුලත්. ඉතින් මෙතනදිත් අර කාරියට මේකට පොයින්ට් එකට කියන නම් මම තුලත් මම එක හදාගෙන තමයි ආතන්ට කියලා කතා කරන්න එන්නේ. මේ ඒ වගේ දේවල් ගොඩක් තියෙන. අනිත් එක සමහරවිට දැන් මම කියලා එහෙම නැහැ කියන එක හොඳට දැනුවත් අවබෝධයෙන් බලන්න ගන්නකොට ලොකු කම්මැලිකමක් තේනම් මොකක්වත් කරන්න හිතෙන්නේ නැහැ. අන්න එහෙම උතන ගැටලුකාරී ස්වභාවයක් මම අත්දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේ.
ඒක තමයි තර අපිට මොටිවේෂන් එකක් තියෙන්නේ. මේ මමයාගේ මොකක් හරි දෙයක් කරාපු කෙනෙක් වෙන්න ඕනේ. එහෙනම් ඕක වරක් වෙන තරමට තමයි මොටිවේෂන් එකක් තියෙන්නේ. එහෙම නැත්නම් වැඩක් නැහැනේ. නිකන් අපි කියව මේ අවුරුදු 13ක් ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගත්තට පස්සේ මුකුත්ම ලැබෙන්නේ නැත්නම් ඉගෙන ගන්න උවමනාවක් නැහැනේ. ගොඩක් වෙලාවට දැන් වෙලා තියෙන ළමයින්ට ඒ වගේ දෙයක් නේ. ඒ දුවයි තව මොකක් හරියක් කරලා කරලා අන්තිමට මේකෙන් දෙයක් ලැබෙන්නේ නැත්තම් ඒක කරන කේ වැඩක් නැහැ නේද? ඕකම තමයි අපි භාවනාවක් කරද්දි බලන ධාන වලට ඇයිද මොකක් හරි උඩින් යන්න ලැබෙයිද අංකට්ටුවක් ලැබෙයිද ඕ මොකක් හරි ලැබෙන බලාපොරොත්තු වෙන්නේ පරයන්කයක යන්නේ. එහෙම මොකක්වත් දෙයක් ලැබෙන්නේ නැහැ කියලා දැනගන්නකොට ඔන්න අතහැරලා නිකන් ඉන්න. ඉතින් හැම එකටම අපිට මේ මොටිවේෂන් එකක් ඕන. මොටිවේෂන් එක තියෙන්නේ මේ මමයාට තමයි මේක උමනා තියෙන්නේ. ඉතින් පිනක් කරනකොටත් එහෙමයි, පවක් කරනකොටත් එහෙමයි. හැබැයි පව කරන කෙනාට දෙන අවස්ථාව තියෙනවා. අර සමාජයනොත් ගරහන ඕනේ, සමාජයෙන් කොන් කරනවා. ඒකෝට මම නැති කරන්න තියෙන හැකියාව ටිකක් වැඩි, අවස්ථාව වැඩි. පින් කරන කෙනාට හැමෝම හොඳයි කියනෝ, මේකත් හොඳයි අරමයි කියලා එයා ටිකක් මමයා පෝෂණය වීම ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා මේ අර කියන්නේ සමාජයෙන් කොන් කරපු නිකන් ඔය කවුරුවත් ගණන් ගන්න නැති මිනිස්සෙයිනේ. මේගොල්ලන්ට ගොඩාක් අවස්ථාව තියෙනවා ඔය මම යන ඇති කරන්න. දැන් බුදුහාමුදුරන්ගේ කාලේ වුණත් ඉතින් අර මුලින්ම අර බුදුහාමුදුර බුදෙලා 1500ක් මේ ප්‍රාතිහාර්ය පාන්න උනානේ අර ජටිලව තුන් දෙනාගේ ගෝලය 1000යි මෙල්ල කරන්නේ. එනකොට සමහර අයට මේ මම යන ඇත්තටම නැති වෙලා හැම දෙයක්ම නැති වෙලා ගියපු මිනිස්සුන්ට එක වචනෙන් දෙකෙන් ඒගොල්ලෝ වැඩේ කරගත්තා. දැන් බාහිය දාරිදීරිය කියන්නේ මේ කාලයක් තිස්සේ අනුන් රවට ඉඳලා මේ මොක්කම නැති වෙලා ගියපු මිනිස්සෙකුට මේ වචන ටිකක් කියපු ගමන් එයා වැඩේ අල්ලගත්තා. අඟුලිමාලයට මේ දාස් ගානක් මරලා මරණක එපාම වෙලා මේ සමාජයනොත් අයින් කළා. හැමෝ මේ මිනිමරුවෙක් කියලා හංවඩු ගහලා මොකක්වත් කරගන්න බැරි වෙලා ඉන්න අවස්ථාවේදී පොඩ්ඩ නිකන් හිටු කියපු එක විතරයි නේ කිව්වේ. එන්නේ නැවතුණා. එතකොට පටාචාරට හැම දෙයක්ම නැති වුණා. එල්ලෙන පිදුරුහක්වත් නැති වෙලා ඔන්න ඉන්නකොට මේ නංගි සිහිය පිටව ගන්න කියපු ගමන් ඔන්න ඒක අල්ලගත්තා. දැන් යන්නේ ඒ වගේ තමයි මේ හැම දෙයක්ම නැති වෙන කෙනෙකුට සමාජයෙන් කොන් වෙච්ච කෙනෙකුට මේක මමයා නැති කරන්න තව ලොකුවට මහදේවල් කරන්න ඕනේ. අර අපි වැඩි වැඩියෙන් සමාජයට උදව් කරන්න අනිත් අය ගැන හොයන්න යනකොට දන්නේම නැතුව මමයා පෝෂණය වීම වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒක එහෙම වෙනවාමයි කියලා කියන්නත් බෑ. වැඩේ කරනකොට අවශ්‍යතාවය සලකලා මේ වෙලාවේ මේක කරා නම් හොඳයි කියලා ඒ වෙලාවේ කරා. හෙට ආයෙත් මේ මම මේක කරන්නම් කියලා මේ මගේ නම්බර් එක තියාගන්න ඕනනම් කාඩ් එකක් දෙන්න හෙටත් මටම මෙහෙම කියන්න අපි මේක උදව් කරන්නම් කියලා අර හෙටත් කරනවා කියලා බලාපොරොත්තු නැතුව මේ වෙලාවේ මෙහෙම අවශ්‍යතාවයක් ආවා ඒ වෙලාවේ කරා එතනින් ඉවරයි. ආයෙත් ඊළඟ දවසේ දැක්කට හිනා වෙන්නවත් නැහැ කතා කරන්නවත් නැහැ. ඒ වෙලාවේ වැඩේ කරා එතනින් ඉවරයි කියන මට්ටමින් වැඩයක් කරන්න පුළුවන් නම් අන්න එතන ඒ හරහා මම මේ පෝෂණය වෙන ගතිය ගොඩක් අඩු වෙන්න පුළුවන්. අපි හෙටත් මේව උදව් කරන්න ඕන අපේ වැඩසටහනට මෙහෙම කට්ටිය ඉන්නවා හෙටත් ලබන සතියේත් මේකටම සම්බන්ධ වෙන්න කියනවා වගේ අන්න ඒ වගේ වෙනකොට තව තව මේ සම්බන්ධකම් වැඩි වෙනවනේ. ඒකට මමත් එක්ක තමයි සම්බන්ධකම් එන්නේ. අද වැඩසටහනට සම්බන්ධ වුණා හෙට එන්නෙත් නැහැ. හෙට මේක දැක්කට ගණන් ගන්නෙත් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මේ සමාජයට හෙට මීටත් වඩා හොඳට කරන්නත් පුළුවන්. ඒ වෙලාවේ අවශ්‍යතාවයේ හැටියට වැඩේ කරා එතනින් අයින් වෙන්න පුළුවන් නම් අන්න ඒක තමයි මේ මමයා වැඩි වෙන්නේ නැතුව හරියටම වැඩේ කරන විදිය. සමහරట్లాට එහෙම කරනකොට මේ අර මීටත් වඩා ගොඩක් හොඳට වැඩේ කරන්න ඉඩ තියෙනවා. හොඳයි.
එහෙමයි සවිනා සනිතිය මට තව තේරෙනවා මේ ඒකේ දැන් නෙගටිව් නෙමෙයි සමහරවිට මේ වැඩසටහන් කරද්දී ඒ ඇති වෙන මම මුලින් ගොරෝසුව හිටියට පහුවෙන්න සියුම් 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 වෙවි යනවා. ඉතින් ඒක මම හිතන්නේ ටිකක් හොඳයි. මොකද මම තේ ගොරෝසු භාවයේ ඉඳලා එතර නවතිලා ඉන්නේ නැතුව මේ ශාසනික කටයුතු කරද්දී ටික ටික සියුම් වෙලා යනවා නම් එතන කිසියම් ආරක්ෂාවක් තියෙනවා කියලා මට හිතෙනවා සවිනා සර්.
ඔව් එහෙම වෙන්නත් මේ භාවනාවක අයු ප්‍රතිපදාවක් කරන නිසා.
එහෙමයි.
එහෙම නැතුව පින්වත්කම් විතරක් කරගෙන යනකොට දන්නේම නැතුව මම යා ලොකු වෙන එක විතරයි වෙන්නේ. දැන් මේ වගේ මේ ඇතුළ බලාගෙන ඉන්න වැඩක් නේ අපි කරන්නේ කොහොම හරි එකතු වෙලා.
එහෙම එහෙමයි
සර්. ඒක තමන් අනිත් අයට උදව් වෙන අතරෙදිම තමන්ගේ ඇතුළ බැලෙනවනේ කොහොම හරි ටික ටික හරි.
එහෙමයි.
දන්නේම නැතුව මම සිවුම් වෙන්න පුළුවන් ඉතින්.
එහෙමයි මම ඉස්සර ඇත්තටම එහෙම සතිය දිනු කරන්නේ නැතුව ගොඩ පින්කම් වැඩ කරලා තියෙනවා. මට හරියට තේරුණා ඒ මමත්වයේ එතනින් ඇති මමත්වයේ හරියයි මේ අමුතු එකක් ඒකට ඒක ටිකක් භයංකර මට්ටමට ඒක සැකසුණා ඒ කාලවල. මේ වැඩ මෙහෙම සතිය කියලා ස්පෙસિෆිකලි තෝරගෙන ඒක කරන්නකොට තමයි ඒක අඩු වෙලා ගියේ. ඒක ඔබ වහන්සේ කියන කතාව 100%ක් හරි. සතිය දිනු නොකර පින්කම් කරන්න ගියොතින් ඒගොල්ලෝ සෑහෙන අතිමානී පැත්තට යන අය මමත් දැකලා තියෙනවා. මටත් ඒක වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ ඉතා පහසුවෙන් ඒ අනතුර තිබ්බ මටත් ඒ කාලේ ඒක තේරුණා. බොහොම පින් සවින්නන්ස උභවන්සේට තෙරුවන් සරණයි. උභවන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු.
දැනට වෙන කවුරුත් අත ඔසවාගෙන නැහැ ස්වාමින් වහන්ස. අපිට ප්‍රශ්නෝත්තර වාරය අවසන් කිරීමට අවසරයිද?
හොඳයි.
එහෙමනම් මම නදීප්ට නැවතත් බාර දෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඔබ වහන්සේට බොහෝම පිං.
බොහොමත්ම පිං ළඟ අක්කා. අද දිනේ වැඩසටහන සමාප්ත කිරීමට අපට ඊළඟට වෙන්නේ පුණ්‍යානුමෝදනාව සිදු කිරීමටයි. ඒ සඳහා මම ඉන්ද්‍රානන්දට ආරාධනා කරනවා අද දිනේ පුණ්‍යානුමෝදනාව සිදු කරන ලෙස. බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවය අත්තේ පයික්මන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි නදී. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. සහභාගී වී සිටින සියලු දෙනාගින්ම අවසරයි. අද දින අපට ඉතාමත් වටිනා කාලෝචිත ධර්ම දේශනාවක් ලබා දුන් ගෞරවනීය ධම්මකුසල ස්වාමින් වහන්සේට අපි ඉතාමත්ම ගෞරවයෙන් පුණ්‍ය පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මෙතෙක් මේ අපේ කමටහන් අපේ මේ භාවනාවල වාර්තාවලට ඉතාමත්ම වටිනා අර්ථවත් උපදෙස් අනුශාසනා ලබා දුන් අපේ ගෞරවනීය ධම්මගුප්ත ස්වාමින් වහන්සේටත් පින් සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම දැන් මටත් ගොඩක් තිබුණා මේ ප්‍රශ්න, ඒවා ගොඩක් මේ නිරවුල් වෙන්න උදව් වුණා. ඒ පිණින් ඔබ වහන්සේ නිදුක් නිරෝගී වී සර්ව ප්‍රකාරයෙන්ම නිරෝගී තත්වයක් උදා වීමට මෙම පුණ්‍ය කර්මයේ හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අපිට මේ අවස්ථාව ලබා දුන් නිසරණ වනයේ ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු සීලම ස්වාමින් වහන්සේලාටත්, ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කළ සියලුම පින්වතුන්ටත්, ඒ වගේම සහභාගී වී සිටින අප සියලු දෙනාටත් මේ පිණින් සසර ගමන කෙටි කර ගැනීමට අවස්ථාව ලැබී උතුම් නිර්වාණය අවබෝධ කරගන්න හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. දැන් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාච හම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච හම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච හම්මේහි සම්බතම් පුඤ්ඤ සම්පදම් සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශ්‍රාවකං. සාදු සාදු සාදු. ඒ වගේම අපගේ මියගියම සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් වේවා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. සාදු සාදු සාදු. අපගේ ප්‍රාර්ථනය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු. ඔබ වහන්සේ වන්දනා කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස.
හොඳයි.
ඕකාස වන්දාමි බන්තේ.
කී හන්තේ.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්තේ.
කමාමි කමි තබ්බං.
ඕකාස කමාමි බන්තේ.
සුඛී හන්තු.
ဒုတိယံපි ඕකාසු වන්දාමි බන්තේ.
සුඛී හන්තු.
තတိယံපි ඕකාසු වන්දාමි බන්තේ.
අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ සත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි මේ පැත්තෙන් විසන් දෙනවා.